Order, please. Lipilekana di Pilgenwima, Garu Agramatuma Sa Jatika Pratipati Ati Katutu Emituma.
Garu Katanaika Tumani, Dedas Sekulaha, Dedas Tulasa, Dedas Tahatuna Varshas and the Ha, Sri Lanka, Yudhamudave, Varshika Kari Sadhana Varta, Mamidripat Kermi, Emma Varta, Jatika Araksha, Piribanda, Anshika Addiction, Karak Sabaha with Emakalitwe, Mama Yojana Kermi.
Garu Sauke Pochana, Deshi Vaidamituma.
Garu Katanaika Tumani, Dedas Dahatar Varshas and the Ha, Ayurveda Department to a Karisadana Varta Saha, Dedas Dahatra Varshas and the Ha, Ayurveda Vaidya Sabhavi Varshika Varta Mamidripat Kermi, Emma Varta, Saukiha Manava Subasadane, Samaja Savibala Ganmima Piribanda, Anshika Addiction, Karak Sabhavi Mukalitue, Mama Yojana Kermi.
Garu Mudalama Tituma.
Garu Katanaika Tumani, Dedas Dasa Varshas and the Ha, Sri Lanka, Mahabankwe, Varshika Varta, Mamidripat Kermi, Emma Vartava, Raja Mudal Pirima, the Karaka Sabahavite Mukalitue, Mama Yojana Kermi.
Garu Karmanta Marijama Tutuma.
Garu Katanaika Tumani, Dedas Dahatar, Martu Tisikinin, Avasan Varshas and the Ha, Lanka Leyland Limited C, Varshika Varta, Mamidripat Kermi, Emma Vartava, Nishpadanaha, Seva Pirima, the Anshika Addiction, a Karaka Sabahavite Mukalitue. Mama Yojana Kermi.
Karaka Sabha Varta Pilganima, Raja Mudal Pima, Karaka Sabha Vartava, Emma Karaka Sabhavi, Sabhapati Garu Nalin Bandar, Jayama Mahata Pilganima. Mahachara Asumar Singh Matumaising Pilganunata.
Raja Mudal Pilima, the Karaka Sabha with the Omkar Lade, Varshi Castament to Piliban, the Hadunadi, Miss Satani, Dakwati. ජාතික අයවැය දෙපාර්තමේන්තුව යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සපයා ඇති අතිරේක ප්‍රතිපාදන පිළිබඳ සටහන සහ 2015 වර්ෂය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන සම්බන්ධව එකී කාර්ක සභාවේ වාර්තාව ගරු කතානායකතුමනි මම ඉදිරිපත් කරමි.
නිෂ්පාදන සහ සේවා පිළිබඳ ආංශික කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති Sandeep Samarasinghe Mahathaya
Garu Kathanayaka Thumani Nishpadana Saha Seva Pilibanda Aanshika Adhikshana Karaka Sabhava Veta Yomu Karana Lada 2015 Varshaya Sandaha Pesha Karmanta Departamentuwe Varshika Karya Sadhana Vartawa Saha 2015 Varshaya Sandaha Prathamika Karmanta Amatyanshaya Karya Sadhana Vartawa Sambandhayen Ema Karaka Sabhave Vartawa Mema Mama Idiripat Karami.
Pesham Piliganima, Garu Nihal Galapati Metuma, Garu Sunil Sandunetti Metuma,
Garu Kathanayaka Thumani, Kapuli at the Andragama, Anka Visituning, Hying Hatardar Nistane Padinchi, BM Vijayaratna Banda Mahatagin Labuni Pesamakde, Bataramulla Victimasingapula, the Ahatra and Patumaga Anka, Sudekin, the Haname Darnistane Padinchi, Yekitriatna Mahatagin Labuni Pesamakde, Hurna Ambala Ambagala, Anka Tunsi Hatun and Dekadar Nistane Padinchi, KRL. ජයවර්ධන මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද මාකුල සභාපාර අංක 473 ඒ 30 දරණ ස්ථානයේ පදිංචි කේ විජේසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නුමු.
ගරු අනුර සිඩ්නි ජයරත්න මැතිතුමා ගරු බුද්ධික පතිරණ මැතිතුමා පෙස්සන් 38යි.
ගරු කතානායකතුමනි මීට කලින් මම තියපු රෙකෝඩ් එක අද මම කඩනවා.
හොඳයි හොඳයි.
Gala Yella Dixon Para Dakunu Palat Adjapana Department Sahakar Adjapana Adjaksha AMISRB Abheratna Mahathage Labunu Pesamak Akurasa Godapitiya Kanathivatthayana Lipine Padinchi AN Chandralata Mahathmayagen Labunu Pesamak Hakmana Pottevela Kirimage Ruppa Yana Lipine Padinchi Ahangama Gamage Sita Mahathmayagen Labunu Pesamak Matugama Halvala Anka Hatahaya Alairak Edanastani Padinchi Ajanta Nagahavatta Mahataga Labunu Pesamak Matra Vavahamandu Pokunahena Sampatyan Lipine Padinchi BHW Silva Mahataga Labunu Pesamak Telijavila Udukava Vaibinia Vatyan Lipine Padinchi CA Gunasekara Mahataga Labunu Pesamak Veligama Beralalia Vavahena Vatyan Lipine Padinchi C. Dippala Mahathmayagen Labunu Pesamak Veligama Midigama Usvelivatta Lipine Padinchi D B Hemaratna Mahatagin Labunu Pesamak, Akurasa Malidua Didiagala, Gurula Mulyan Lipine Padinchi, E. G. Vikramatna Mahatagin Labunu Pesamak, Akurasa Malidua Kohugoda, පහළ වෙල ක්‍රිෂානියන් ලිපිනේ පංචි GL ක්‍රිෂානි හේමන්ති මහත්මයෙන් ලැබුණු පෙත්සමක් මාතර නූපේ ධර්මපාල මාවත අංක 12 ඇලිරක් 332 දරණ ස්ථානයේ පංචි ජී වසන්ත කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමක් නාවිමන උතුර මාගන්දෙනියන් ලිපිනේ පංචි ගලගමගේ එඩී මහතාගෙන් ලැබුණු පෙත්සමක් මාතර ගොඩගම ගොඩ උඩවත්තයන් ලිපිනේ පදිංචි එච්.ඒ. නන්දන හේමප්‍රිය මහතාගෙන් ලැබුණු පෙත්සමක් මාකඳුර තලහගම බෙලිකැටියේ අධ්‍යෙහි අවත්ත යන ලිපිනේ පදිංචි එච්.ඩබ්ලිව්.ඒ. නන්දසේන මහතාගෙන් ලැබුණු පෙත්සමක් ඉමදුව ගල්කඩුව වැවලවත්ත යන ලිපිනේ පදිංචි එච්.වයි. නන්දා මාලිනී මහත්මියකින් ලැබුණු පෙත්සමක් මාතර කාලිදාසපාර අංක 10 ඇලිරක් 4 යන ස්ථානයේ පදිංචි කේ.ඒ.කේ. හරසරා මෙනවීගෙන් ලැබුණු පෙත්සමක් පාලටුව මාලිම්බඩ පොල්කොරටුව කඩේ යන ලිපිනේ පදිංචි ඒ.ජී. ලසන්ත සම්පත් මහතාගෙන් ලැබුණු පෙත්සමක් අකුරස්ස හුලන්දා වතුයා යන ලිපිනේ පදිංචි කේ.එච්.වී. කුසුමාවති මහත්මියකින් ලැබුණු පෙත්සමක් කමුරුපි ගමුව කොටවිල කැප්පිටිය දුව ලිපිනේ පදිංචි කේ.කේ. එඩ්වින් මහතාගෙන් ලැබුණු පෙත්සමක් රාගමගේවත්ත පාර සොයිසා නිවාස ක්‍රමයේ අංක 41 ඇලිරක් 246 දරණ ස්ථානයේ පංචි කිත්සිර ධර්මපාල මහතාගෙන් ලැබුණු පෙත්සමක් අකුරැස්ස හේනගම පරගහවත්ත යන ලිපිනේ පංචි MH නිහාල් රණසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක් මාතර මාකඳුර තලහගම වඩිකාවත්ත යන ලිපිනේ පදිංචි ML සුමතිපාල මහතාගෙන් ලැබුණු පෙත්සමක් කමුරුපිටිය ගොරොක්ගහවත්ත සිංහලෙන යන ලිපිනේ පංචි MMA ගුණසේකර මහතාගෙන් ලැබුණු පෙත්සමක් කැකනදුර පරවාහාර ප්‍රසාදයන් ලිපිනේ පංචි MWR සේදර මහත්මියකින් ලැබුණු පෙත්සමක් කෝට්ටගොඩ පාරකඩයන් ලිපිනේ පදිංචි MM මොහන් ඇන්තනි මහතාගෙන් ලැබුණු පෙත්සමක් අපරැක්ක බැද්දගම් මැද්ද තෙළඹුගහවත්ත යන ලිපිනේ පදිංචි NAJ විජිතා මහත්මියකින් ලැබුණු පෙත්සමක් මාතර නූපේ විවෘත විශ්වවිද්‍යාල පාර අංක 128 ඇලිරක් එකදරණ ස්ථානයේ පදිංචි R බෙස්ටියන් මහතාගෙන් ලැබුණු පෙත්සමක් මාතර රාහුල පාර අංක 99 දරණ ස්ථානයේ පදිංචි රංජිත් වණිකසේකර මහතාගෙන් ලැබුණු පෙත්සමක් මීඇල්ල බඩබද්ද අංක 26 දරණ ස්ථානයේ පදිංචි SD අබේවික්‍රම මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් දෙනියාය පන්සල පාර අනුරලිපිනේ පදිංචි SJ සුසිලා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් මාතර කාලිදාස පාර අංක 58 C 1 ඇලිරක් 2 ස්ථානයේ පදිංචි JKGS රංජනී මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් අකුරැස්ස බෝපකොඩ සරසි යන ලිපිනේ පදිංචි සුජාතා පලියවඩන මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් හක්මන පොත්තවෙල සිසිල යන ලිපිනේ පදිංචි තිලක් දිසානායක මහතාගෙන් ලැබුණු පෙත්සමක් අමුරුපිටිය මලාන අරඹේවත්ත යන ලිපිනේ පදිංචි WA සුගත් මහතාගෙන් ලැබුණු පෙත්සමක් අකුරැස්ස මාරඹ ගල්හේන පාසල පාර යන ලිපිනේ පදිංචි WG චමරි මදුෂිකා මහත්මියෙන් ලැබුණු පෙත්සමක් අකුරැස්ස මලිදුව නාවලගොඩ අංක 193 ඒ දරණ ස්ථානයේ පදිංචි WH ලක්ෂ්මන් මහතාගෙන් ලැබුණු පෙත්සමක් අකුරැස්ස ගොඩපිටිය ගොඩවත්ත පාර මීගකම් ඕවිට යන ලිපිනේ පදිංචි WMP පියසේන මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ මාතර නාවිමන දකුණු මිරිස්වත්ත සෝමාරාම පාර විදු පියස යන ලිපිනේ පදිංචි විධානගමගේ ජගත් මහතාගෙන් ලැබුණු පෙත්සමක් වශයෙන් පෙත්සම් 38ක් පිළිගන්නවා.
හොඳයි, බොහොම ස්තුතියි ගරු නාලක ප්‍රසාද් කොළොන්නේ මැතිතුමා.
ගරු කථානායකතුමනි, ගල්ලෝය හන්දියේ මින්නේරිය පාර අංක 58 ස්ථානයේ පදිංචි ගාමිණී රත්නායක මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
ගරු විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා, මේ පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නය ගරු වෛද්‍ය නලින්ද ජයසිස මැතිතුමා
අපහනව ගරු කථානායකතුමනි.
ඔව්, ගරු දිනේෂ් කුරන්ද මැතිතුමා
ඔබතුමාගේ අවධානයට ගේන්න අවසර ඉල්ලනවා.
හොඳයි.
එක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජීවිතයට තර්ජනයක් ඇතිවෙන තත්ත්වයකට පරිවර්තනය වෙලා තිබෙන බව එතුමාම ප්‍රකාශ කරලා තිබෙනවා. රජයේ හදිසියම මැයිදිනෙන් පස්සේ හදිසියම ඊයේ එතුමාගේ ආරක්ෂක කණ්ඩායම 45කින් අඩු කරලා ඊයේ රාත්‍රී වෙන විටම ඒ සියලු දෙනාට ඉවත් වෙන්න නියෝගයක් එවලා තිබුණා. ඒ දවස තුළ ගරු කථානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නය කලින් සාකච්ඡා වෙලා තිබෙන නිසාම කරුණිකයන් උත්සාහ දරන්නේ ගරු අගමැතිතුමාම පිළිගත්තා හමුදා කණ්ඩය ඉවත් කරාට පස්සේ පොලිසිය සහ STF කණ්ඩය ඇතුළත් කරලා අවශ්‍ය පරිදි අවශ්‍ය ප්‍රමාණයන් ලබා දීම ගැන කිසි ගැටලුවක් නැහැ කියලා. දැන් ඒ ක්‍රියාවලිය පසුගිය මාස කාලේ කරාට පස්සේ දැන් ඉන්නේ පොලිසියේ සහ STF එකේ අය පමණයි. ඉතින් හදිසියම එතුමාගේ ජීවිතයට තර්ජනයක් වෙන පරිදි එතුමාගේ මේ කණ්ඩායම ඉවත් කිරීම මං හිතන්නේ ගරු කතානායකතුමන් පාර්ලිමේන්තුවත් ඉතාම අවධානයට ගේනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පමණක් නොව හිටපු ජනාධිපතිතුමා හැටියට එතුමගේ ජීවිතයට තර්ජනයක් තියෙන බව එතුමාද අයිලන්ඩ් එකේ ප්‍රකාශ කරලා තියෙනවා.
මුල මන්ත්‍රීතුමාද උදේ මේ සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරු තුන් දෙනෙක් කතා කළා. අද දවසම අද සාගර රත්නායක මහත්මයා අද හම්බ වෙනවා අද දවල්වරුවේ. ඉතින් ගාලා ඒකත් අපි කතා කරලා අපි මම දැනුවත් කරන්නම්. ඔබතුමාලා දැනුවත් කළාද?
trying to make a speech.
Yeah, sure.
I'm only going trying to make a submission.
Yeah.
මම අගමැතිතුමාටත් ඊයේ රාත්‍රියේ මේ ගැන කතා කරා, සාගර රත්නායක අගමැතිතුමාටත් කතා කරා. නමුත් මේක කල්යනවා කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ජීවිතයට තර්ජනය.
හොඳයි.
ඒක නිසා ඔබතුමා මැදිහත් වෙනවා නම් වහාම මැදිහත් වෙන ලෙස මම ඉතාම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලනවා. මොකද මේ තත්වයන් ගැන අපි දන්නවා දේශපාලන වෛරයන් වෙන වෙන අයත් පිරිමහන්න පුළුවන්. ඒ නිසා කාටවත් බය වෙන්න හේතුවක් තියෙනවා නම් බය වුණාට
කමක් හොඳයි. හොඳයි ගරු සභානායකතුමා, ඉතින් සභානායකතුමා
ගරු කතාරයකතුමනි මේ සම්බන්ධයෙන් මම ගරු අගමැතිතුමාගේ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන්න අපිට ඇත්ත වශයෙන්ම මෙතුමා කියන විදිහට අපිට මේ හමුදාව ඉවත් කිරීමේ උවමනාවක් නැහැ. අපි එතුමා ආරක්ෂාව දීලා තියෙනවා, STF එකක් දීලා තියෙනවා, පොලිසියක් දීලා තියෙනවා. මෙතුමා කියන විදිහට සම්පූර්ණ මේ ඉවත් කරලා නැහැ. පොලිසියක් තියෙනවා, STF එක තමයි හොඳම කාණ්ඩයක් STF එක.
හොඳයි අපි කතා කරමු. මම දැන් සාගල මැතිතුමා තමුණාට පස්සේ දැනුවත් කරන්න අපි විවාදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. කරුණු අවධානයට යොමු කළා ගරු ඩලස් මැතිතුමා.
තුමනි ගරු කතානායකතුමනි දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඉදිරිපත් කරපු කාරණේටම අපට පහසුවක් වීම සඳහා ඊට අදාළ කරුණු දෙකක් ඉදිරිපත් කරන්න විතරයි බලාපොරොත්තු වෙන්නේ සභානායකතුමනි. පළවෙනි කාරණේ ඔබතුමා දන්නවා මේ සභාවේ ඉන්න විපක්ෂ මන්ත්‍රීවරයෙක් සුමන් දිරන් මන්ත්‍රීතුමාට ඔහුගේ ජීවිතයට LTT සංවිධානයෙන් තර්ජනයක් වෙලා තියෙනවා. ඒ සම්බන්ධ විශාල පරීක්ෂණයක් යනවා. ඒතකොට සුමන්දිරන් මන්ත්‍රීතුමාට LTT එකෙන් තර්ජනයක් තියෙනවා නම් ගරු කතානායකතුමනි, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ඒ වගේ දහස් ලක්ෂ ගානක තර්ජනයක් තියෙනට ඕන. පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ මේ මැයි දිනේදී කැම්බල් පිටියේ මැයි දිනේදී අපේ වගකියුතු ඇමතිවරයෙක් වන සරත් ෆොන්සේකා මැතිතුමා ඔබතුමා අහන්න තියෙන කතාව, එතුමා කිව්වා මේ රටේ විනය හදන්න විශේෂ ඒකකයක් බාර දෙනවා කියලා කැබිනට් ප්‍රකාශකතුමා රාජ සෙනන්ද මැතිතුමා ඒ වගකීම බාර දුන්න බව කියපු සරත් ෆොන්සේකා මැතිතුමා කිව්වා හිටපු ජනාධිපතිවරයා ප්‍රාණය නිරුද්ධ වෙනතුරු සාටකෙන් එල්ලලා මරන්න ඕනි කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරපු
තනයි.
මේවා බරපතලයි. මම මේ ප්‍රාථමික දේශපාලනයට නෙමෙයි ගරු කතානායකතුමනි.
ඉතින්
මේ පිළිබඳව
ගත්තා හරි. උඹට කවුරු සභානායකතුමා?
නෑ.
අයනෝ දැස්වලම්
පිළි. මේ වදාලා නෑ.
අනුරජානායක මැතිතුමා. දැන් මේ කරුණ මම අවධානය යොමු කළා ගරු සාගර රත්නායක මැතිතුමා සමග සාකච්ඡා කරන්න දැනුවත් කරනවා.
නමුත් ගරු කතානායකතුමනි අපි අවධානය යොමු කරන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා.
ඔව්.
ඒ කියන්නේ යම් දේශපාලන ව්‍යාපාරයක නායකයෙක් හෝ සමාජිකයෙක් එතුමා යම් දේශපාලන ව්‍යාපාරයක් නියෝජනය කර කණ්ඩායම් ප්‍රධානී. ඒතර ඔවුන් මේ දින රැස්වීමක් පැවැත්වුවට පස්සේ ඒ මත පදනම් වෙලා ආරක්ෂාව ඉවත් කිරීම හෝ ලබා දීම තීරණය කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම දේශපාලන ක්‍රියාදාමයක්. ඔහුට ආරක්ෂාව දෙනවද නැද්ද කියලා තීරණය කරන්න ඕනකම තියෙන තර්ජනේ තියෙනවද නැද්ද කියන සාධකය මත. හැබැයි ඒක තීරණය වෙනවා නම් යම් දේශපාලන ක්‍රියාකාරකමක් මත ඒක සාධාරණ නෑ. ඒ නිසා ගරු කතානායකතුමනි ආණ්ඩුව සතුව තියෙන ආරක්ෂක බලය හරි ආණ්ඩුව සතුව තිබෙන අනෙකුත් පහසුකම් ලබා දීමේ බලය මත දේශපාලන නායකයන් වෙත හෝ දේශපාලන ව්‍යාපාර වෙත බලපෑම් කිරීම යුක්ති සහගත නැහැ. ඒ වෙනුවට ඕගොල්ලන්ට වෙන ආයතන තිබෙනව අවශ්‍ය නම්. හැබැයි ඒ ආයතන පසෙ කළා පහසුවෙම තමන් සතුව තිබෙන දේශපාලන බලය උපයෝග කරගෙන එක් එක් දේශපාලන ව්‍යාපාර සහ නායකයන් වෙත මෙවැනි බලපෑම් ඇති කිරීම සාධාරණ
නැහැ.
ඒ පුළුවන් අනිවාර්ය අවධානයක් යොමු කළ යුතු තිබෙනවා.
ගරු වෛද්‍ය රණින්ද ජයසමැතිතුමා, yeah, you discuss this in the morning. I want to have a debate on this, honorable member. Yeah, you spoke to me, Garu Nanakara Mettuma, api katha kala meka udet. Garu Nanakara Mettuma, metrin api avasana karumu.
Me arakshawa sapeyimata mokak hari tiyenawa nirnayakaya. E nirnayakayan padanama thamai arakshawa dennew adu karanne. ඒ නිර්ණායකයන් කවරේද කියන එක ගැනවත් නොතකා ඒ ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නොකළ කුමන නිර්ණායකයන් මත මෙසේ වෙනස් කිරීම කරනවාද නොකිය හිතුවක්කාර ලෙස මේ
දෙකේම දෙන්න ගරු අමෙත්තුමා සමගත් ගරු අග්‍රාමත්තුමා සහ ගරු ජනාධිපති සමත් කතා කරලා අපි බලමු මේ කොහොමද සාකච්ඡා මට ඒක අවස්ථාව ලබා දෙන්න වෛද්‍ය නරින්ද ජයසමැතිතුමා
අර කතා නැක තුන මම අහනවා ප්‍රශ්න පැය දැන් පටන් ගන්න කියලා මම ඉල්ලනවා
සති දෙකක්
නිවාසය ඉදිකිරීම අමෙත්තුමාගේ
සති දෙකක් සති දෙකක්
සති දෙකක් උදේ ප්‍රභාත් ඔව් ගරු බන්දුල ගුණන්ද මැතිතුමා
මතු කරන්නේ ඉතා වැදගත් ප්‍රශ්නයක් ඔබතුමා ඊයේ දිනේදී මේ ගරු සභාවට සුප්‍රීම කෝට් එක ෆොරින් එක්ස්චේන්ජ් බිල් එක පිළිබඳ නිවේදනයක් නිකුත් කළා ඒ නිවේදනයේ මෙතේ මේක සඳහන් වෙන්නේ ද බිල් ටයිටල් ෆොරින් එක්ස්චේන්ජ් ඉන් ද මැටර් ඔෆ් ඇප්ලිකේෂන් අන්ඩර් ආටිකල්ස් 121 ඔෆ් ද කන්ස්ටිටියුෂන් ඒ එක පෙටිෂන කෙනෙක් මම ඒ අනුව අපි මේ පාර්ලිමේන්තුවට තියෙන මුදල් බලය මත ගරු කතානායකතුමනි පුරවැසියෙක් ලෙස මේ විදේශ විනිමය පාලනය පිළිබඳ රෙගුලාසි සියල්ල ලිහිල් කළා එල්ටීටී ඩයස්පෝරාව ඇතුළු ෆොරින් එක්ස්චේන්ජ් ජාවාරම්කරුවන්ට බ්ලැක් මනි මුදල් විසුද්ධිකරණය යටතේ මෙහාට ගේන්ට ඉඩ දෙන අවස්ථාව වළක්වන්නට කියලා අපිට තියෙන අයිති අනුව අපි සුප්‍රීම කෝට් එකට ගියා ඔබතුමාට ඒ සුප්‍රීම කෝට් එකේ තීන්දුව එවලා තිබුණා එහි ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා සුප්‍රීම කෝට් එක නියම කරන යම් යම් කොන්දේසි වෙනස් කිරීම වලට යටත්ව පමණයි මේ පනත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව
ඔව් එහෙම තමයි අපි මං ඊයේ තීන්දුව කිව්වේ ඒ විදිහට තමයි ගරු සභානායකතුමා පැහැදිලි ගන්න
ඊයේ ඔබතුමා පැහැදිලිව කිව්වා ශේෂාධිකරණයේ තීන්දුවට
යටත්ව ඒක පැහැදිලි කළා
මට මයික් එක
දුන්නාද මැතිතුමා ඒ අනුව තමයි වෙන්නේ
සර් ඒක නෙමෙයි ප්‍රශ්නේ ඒක නෙමෙයි ප්‍රශ්නේ ඒක නෙමෙයි ප්‍රශ්නේ ඉන්න මේක විවස්ථාවයි
ප්‍රශ්නේ කියන්නකෝ
මේ ප්‍රශ්නේ මුදල් ඇමතිතුමා ඊට පස්සේ මේ ඔබතුමා ප්‍රකාශය කළාට පස්සේ මුදල් ඇමතිතුමා කිව්වා මෙහෙම පාර්ලිමේන්තුව අපේ රට විනාශ කරන්න මෙහෙම නඩු අබෝල්ට ගිහිල්ලා මේව කරනවා සුප්‍රීම කෝට් එකේ විනිශ්චයකාරවරුන්ට ස්තුතිවන්ත වෙනවා මේව රටට හිතකර දේවල් කියලා නිර්දේශ කළා තියෙනවා එතුමා සම්පූර්ණ වැරදි අර්ථකථනයක් මේ ගරු සභාවට දුන්නා එතකොට ඒක තමයි මාධ්‍ය වල යන්නේ ඒ රාජ්‍ය බලය පාවිච්චි කරලා මුදල්
ඇමතිතුමා සභානායකතුමා කියනවා ඒක යටත්ව තමයි කරන්නේ ඒක විදිහට කරන්නේ
ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි නඩු තීන්දුවක් හොඳයි කියන්න පුළුවන් වැරදි කියන්න පුළුවන්
එතුමා බිල් ලිමිට් එක දැක් හරි දැන් අපි මම අවස්ථාව දෙන්න අපි මෙතනින් නවත්තන්න ගරු මන්ත්‍රීතුමා
අපි ගරු අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ කොටස අපි අයින් කරනවා
අයින් කරනවා ඒකේ ගැරන්ටිය තියෙනවනේ ගරු මන්ත්‍රීතුමා ඔව්
දැන් මේගොල්ල සල්ලි එනවට විරුද්ධයි දැන් විශාල මුදල් ප්‍රමාණයක් එන්න
එදා දැන් මට අවස්ථාව දෙන්න අපි දවසේ වැඩ කටයුතු කරන්න සභානායකතුමා සහතිකයක් දෙනවා ඒ අනුවම කරනවා කියලා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාවනක හොඳයි අපි වැඩ කටයුතු වල දැන් බොහොම ස්තුතියි ගරු නිවාස ඉදිකිරීම මැමතිතුමා නිවාස ඉදිකිරීම මැමතිතුමා කල්ලිල්ල ගරු උදේ ප්‍රභාත් ඔව් පොයින්ට් ඔෆ් ඕඩර් කියන්
කතානායකතුමනි මං හිතන්නේ ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මන්ත්‍රීවරියක් අපේ ගීතා මන්ත්‍රීතුමිය ඒ තනතුර දැනීමට නුසුදුසුයි කියලා මම දන්නේ නැහැ මේ අභියාචනාධිකරණය මේකේ ඔබතුමාට මේ සම්බන්ධව
තාම කිසිම තාම මට ලිඛිතව දැනුම් දීලා නැහැ. තව ලිඛිත දැනුම් දුන්නේ අවශ්‍ය පරිදි ක්‍රියා කරන ඊට පස්සේ. ඔව්. හරි. ගරු උදේ ප්‍රභාත් ගමන් පිළමැත්තුමා ගරු අධ්‍යාපන මැත්තුමා ගැසීමට
මම ආනව ගරු කතානායකතුමනි.
ගරු අධ්‍යාපන ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, අයන්නේ එක ගාල රිච්මන් විදුවලේ විදුවල්පති තනතුරේ රාජකාරී ආවරණ කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව අමාත්‍යාංශ ලේකම්ගේ 2016/07 වෙනි දිනැති ලිපිය මගින් තාවකාලිකව අනුයුක්ත කර ඇත. දෙක, මූලික විමර්ශන දෙකක් පවත්වා ඇත. පළමු මූලික විමර්ශනයේ වාර්තාව 2013/08/12 වෙනි දින ලබා දී ඇත. එහි නිර්දේශ අනුව පැවති විධිමත් විනය පරීක්ෂණයේ වාර්තාව අනුව චෝදනා පත්‍රයක් නිකුත් කර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව විසින් පවත්වන ලද විධිමත් විනය පරීක්ෂණයේ වාර්තාව සහ විනය නියෝගයේ 2017/08 දිනැතිව ලබා දී ඇත. මූලික පළමු මූලික විමර්ශනයේ නිර්දේශ මත පැවැත් වූ දෙවන මූලික විමර්ශනයේ වාර්තාව 2015/07/10 දින ලබා දී ඇත. ඒ නිර්දේශ අනුව පැවැත්වෙන විධිමත් විනය පරීක්ෂණය තවම අවසන් නැත. 3. 2017/08 දිනැතිව මූලික විමර්ශනයන්හි නිර්දේශය වන්නේ චෝදනා පත්‍රයන් නිකුත් කර විධිමත් විනය පරීක්ෂණයක් පවත්වන ලෙසය. ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් විධිමත් විනය පරීක්ෂණයක් පවත්වා එහි නිර්දේශ අනුව චෝදනා කීපයට වරදකරු කිරීමද තවත් චෝදනා කීපයෙන් නිවැරදිකරු කිරීමද සිදුකර වැටුප් වර්ධක 3ක් විළම්බනය කිරීම හා තදින් තරවටු කිරීම යන දඬුවම් ලබා දී ඇත. 4. 5. යන්නේ එතුමා මෙම සභා පහ විමර්ශන කටයුතු අවසන් නොවන නිසා අදාළ නොවේ. ආයන්න අදාළ නොවේ.
පළවෙනි අතුරු ප්‍රශ්න ගරු අමාත්‍යතුමනි, මූල්‍ය වංචාවක් පිළිබඳ මූලික විමර්ශනය සිද්ධ කරලා එහිදී චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට සෑහීමට කරුණු තිබෙනවා කියලා විධිමත් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්න කියලා නිගමනය කර තිබියේදී හිටිය පාසලටත් වඩා හොඳ පාසලක් ඔහුට ලබා දීමෙන් අන්විදුවල්පතිවරුන්ට අසාධාරණයක්ද වංචා දූෂණවලට වර්තමාන ආණ්ඩුව දිරිමත් කිරීමක් කරන බවද පෙනී යන්නේ නැද්ද?
කතානායකතුමනි, වැටුප් වර්ග 3ක් විළම්බනය කර දඬුවම් දීලා තියෙන්නේ. අනිත් විමර්ශනේ යනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක මේ අපි ඇති කරපු තත්ත්වයක් නෙමෙයි. විදුහල්පතිවරු බොහෝ විශාල ප්‍රමාණයක් ගත්තොත් මේ තත්ත්වෙම තමයි තියෙන්නේ. ඒක පසුගිය කාලේ ඇතිවෙච්ච සංස්කෘතිය. තමුන්නාසලා උපගුරුවරු වැඩබලන දාගෙන දැන්ට 4400ක් උපගුරුවරු වැඩබලනවා. මේක සරලන්න තමයි අපි ගෙනාවේ. මේ විදුහල්පති විභාගයක් තියලා දේශපාලනේ බිඳුවක්වත් නැතුව 3900ක් බදව ගත්තේ. මේක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම වුණොත් මට හොයලා දෙන්න විදුහල්පතිවරු මන් දාන්න. ප්‍රශ්නේ තියෙන්නේ ගරු කතානායකතුමනි, විදුහල්පතිවරු නෑ දාන්න. මේ ඉන්න ටික තමයි හෙට මෙහෙට කරකවන්න ඕනේ. හැමෝටම නෙමෙයි, බහුතරයකට එක එක පොඩි පොඩි හැරි මේ වගේ සිද්ධි තියෙනවා. ඉතින් මේ ඉන්න අයගෙන් තමයි දාන්න වෙලා තියෙන්නේ.
හොඳයි, දෙවෙනි ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි, කොහෙද යන්නේ ඇහුවම අපේ ගෞරව ඇමතුමා මල්ලේපොල් ජාතියේ උත්තර දෙන්නේ. මේ ගුරුවර මේ එක චෝදනාවකට වැරදිකරු වෙලා තවත් චෝදනා විමර්ශනය වෙමින් පවතිද්දී රටේ තිබෙන කීර්තිමත්ව පාසලක් ඒ විදුහල්පතිවරයාට බාර දීලා කියනවා මට විදුහල්පතිවරු නැහැ කියලා. ගරු අමාත්‍යතුමනි, ඔබතුමාලා රට බාර අරගෙන වසර දෙකමාරකට පස්සෙත් ඒ ප්‍රශ්නේ විසඳ ගන්න බැරුණා නම් පර්ණ ආණ්ඩුවට දොස් කියන එක දැම්වත් නතර කරලා තමන්ගේ අඩුපාඩු හදාගත්තොත් අඩුම ගානේ තව වසර කිව්වත් ඔබතුමාට ඇවිල්ලා කියන්න බලන්න
ප්‍රශ්නේ විසඳුවා කියලා. ඒ
අරු අමාත්‍යතුමනි,
මම ප්‍රශ්න අහන්න.
මගේ ප්‍රශ්නේ තමයි ගරු අමාත්‍යතුමනි, විධිමත් විදුහල්ප ප්‍රමාණවත් ආකාරයේ විදුහල්පතිවරුන් පත් කර ගැනීමට ඔබතුමා යොදා ඇති වැඩපිළිවෙල
කුමක්ද?
අරු කතානායකතුමනි, කොහෙද යන්නේ මල්පොල් බල්ලේපොල් එතුමාගේ තියෙන්නේ. මම හරියට උත්තරයක් දුන්නා. ඒ තමයි ගරු කතානායකතුමනි, වැටුප් විළම්බනයක් කරලා තියෙනවා. ඒ දඬුවම දීලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඌට නැවත තරතුරක් ලැබීම නොසුදුසුයි කියලා. ඔබතුමා නීතිඥයෙක් විදියට මේ වගේ ප්‍රශ්න මේ නැවත ඇසීම කියලා මම කඩගාටු වෙනවා. මොකද ඔහුට දඬුවම දීලා තියෙනවා. නමුත් ඔහු ශ්‍රේණිය අනුව ආපහු ඔහුට මේ කොහේ හරි ස්ථානගත කිරීමේ හැකියාවක් නැහැ කරු කතා නැතුමනි. එතකොට මේ දැන් තමුන්නාංශය ඇහුවා දෙවනි ප්‍රශ්නෙන් මේ මොකද්ද අරන් තියෙන ක්‍රියාමාර්ගය. ක්‍රියාමාර්ගය තමයි මේ විධිමත් කරන්න අධ්‍යාපනයේ පරිපාලනය විධිමත් කරන්න මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. උදාහරණයක් විදියට අධ්‍යාපන පරිපාලන සේවයේ 882ක් තිබුණා පුරප්පාඩු. තමුන්නාංශලා පිරෙව්වේ නැහැ. ඊට පස්සේ අපි දැන් විභාගේ තියලා දැන් අර මේ විවෘත විභාගෙන් ගත්ත ගාන වසරක පුහුණුවක් දෙනවා. අනිත් අය දැන් පුරවන්න අනිත් අය දැන් පුහුණුව ඒගොල්ලෝ පුහුණුව ලැබමින් යනවා. අනිත් අය පුරවලා තියෙනවා.
එතකොට 882ක් අධ්‍යාපන පරිපාලසේවේ ගත දේශපාලනේ බිඳුවක් වත් නැහැ. එතකොට විදුහල්පතිවරු 3901ක් බඳවගෙන පුහුණු කරලා මාස එකහමාරක මේ පූර්ණ කාලීන පුහුණුවක් දීලා විදේශීය පුහුණුවක් ලබා දීලා දැන් පද්ධතියට දාලා තියෙනවා. ඉතින් මේ මීට වැඩිය මොකද්ද කරන්න තියෙන්නේ? ඒ පහුගිය කාලේ එහෙම නොදොබු හිඳ තමයි මේ ටික කරලා තියෙන්නේ. මීට වැඩිය කරන්න දෙයක් නැහැ කරුමන්තුමා.
හොඳයි. තව ප්‍රශ්නයක් තියෙනවද?
තුන්වෙනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, මම නීතිඥයෙක් කියලා සිහිපත් කළ නිසා මේ ප්‍රශ්නේ ඇසිය යුතුමයි. ගරු ඇමතිතුමනි, තමන්ගේ දේශපාලන හෙංචයියන් වැරදි කර අසු වුණාම දඬුවම් ලබා දෙනවා වෙනුවට තමන් රටේ තියෙන කීර්තිමත්ම පාසලක භාරකරත්වය භාර දිය යුතුයයි නීති පොතේ කොතනදයි තියෙන්නේ නීති මම නොදන්න නිසා නොදන්නකමට ඔබතුමාගේ
තනායකතුමනි, අපි විදුහල්පතිවරුන් සෝරලා ප්‍රධාන පාසලට දාන්න ඕනේ ඉන්න විදුහල්පතිවරුන්ගේ සංචිතයෙන්නේ. එතකොට ඉන්න විදුහල්පතිවරුන්ගේ සංචිතය දාද්දි අපි බලපුවාම මේ සංචිතේ දාන්න ඉන්න ගොඩක් අයට මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් එතකොට ඉන්න අයගෙන් තමයි කෙනෙක් දාන්න වෙන්නේ අවම අය. දැන් පහුගිය කාලවල තමුන්නාසයට අයින් කරගන්න බැරි වුණාට අපි ප්‍රධාන පාසල්වල පවා විදුහල්පතිවරු ඒ වැඩි කරපය සම්බන්ධයෙන් තීන්දුව తీරන ගත්තා. ඉතින් ඒ නිසා දැන් හදනවා මේගොල්ලෝ දේශපාලන න්‍යාය පත්‍රයට යන්න. අපි ගරු කතානායකතුමනි, පහුගිය දවස්වල මේ 140කට වැඩිය සෙල්සියස් 140ට වැඩිය උෂ්ණත්වය වැඩි වුණා. හැමතැනම මේ ඩෙංගු රෝගීන් සහ උණ රෝගීන් බිහි වුණා. අපි ගොඩක් අයගේ ඉල්ලීමක් තිබ්බා පාසල් නිමාඩු දෙන්න එපා කියලා. අපි ඒත් නිමාඩු දුන්නේ දවසක මේ රටේ අධ්‍යාපනයේ වටින නිසා. දැන් මේගොල්ලෝ හදනවා අර දේශ මේ බලතන්නහව නිසා මේ විපක්ෂයේ ඉන්න පරිගමට අර සමහර වෘත්තීය සමිති ටිකක් එකතු කරගෙන මේ ගුරුවරු මේ අසනීප නිමාඩු යවන්න. ඉතින් එහෙම කරන අය තමයි මේ අධ්‍යාපනය ගැන මේ බොහොම ආදරයක් පහළ වෙලා තියෙන්නේ.
හොඳයි, බොහොම ස්තුතියි. අද මට වෙලාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ගරු බුද්ධික පතිරණ මහත්මයා, මහානගර බස් නැගර සංවර්ධන මහත්මයා ඇසීමට
මම අහනවා.
ගරු කතානායකතුමනි, A1 සෙත්සිරිපාය දෙවන අදියර නවගොඩනැගිල්ලේ වර්ගඩියක් සඳහා කුලිය සේවා ගාස්තු සහ බදු ඇතුළත් මෙන්න මේ විදිහට තමයි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා ආවා. ඒත් මට පිළිතුරු දෙන්න පුළුවන් ඒක.
දැන් ආවේ.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
සමාවෙන්න ගරු කතානායකතුමනි, A1 වර්ගාඩියක් සඳහා කුලිය රුපියල් 133යි, වර්ගාඩිය සඳහා සේවාගාස්තු රුපියල් 66යි. ඒ අනුව බදුත් ඇතුළුව වර්ගාඩිය සඳහා රුපියල් 235.82යි. සුහුරුපාය ගොඩනැගිල්ල ආරක්ෂක අමාත්‍යාංශය සතුව තිබෙන්නේ. ඒ පිළිබඳව අපට වාර්තා ඉදිරිපත් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. A2 සෙස්සිරිපාය දෙවන අදියර නවගොඩනැගිල්ල රතගාල සඳහා කිසිදු මුදල් අය කිරීමක් සිදු නොකරේ. 3 අදාළ නැත. A1 අදාළ නැත, අදාළ නැත, අදාළ නැත.
ගරු කතානායකතුමනි, මම ඇමතුමාගෙන් දැනගන්නට කැමතියි. දැන් ඔබතුමා සඳහන් කරා සෙත්සිරිපාය දෙවනි අදියරේ රුපියල් 133ක් වර්ගඩියකට, ඒ වගේම රුපියල් 66ක සේවා ගාස්තුවක් බදුත් සමග එකතු කළ තමයි ඔබතුමා ඒ ගාන සඳහන් කරේ. එතකොට මේ මුදල වාර්ෂිකව සංශෝධනය කරන්න ඒ පවතින මිල ගණන් අනුව පෞද්ගලික ව්‍යාපාරිකයන් බදු වශයෙන් සහ මේ විදිහට ගාස්තු වශයෙන් අය කරන මුදල් පිළිබඳවත් සලකමින් යම්කිසි ක්‍රමවේදයක් රජයට සහ ඔබේ අමාත්‍යංශයට තියෙනවද?
කියන ඔබතුමා යෝජනා කරන්නේ මේ ගාස්තු සංශෝධනය කරන්න ඕන කියලාද?
තියෙනවද වාර්ෂිකව? නැත්තම් මේක වසර ගණනාවක් අවුරුදු 15ක් 20ක් එක මුදලද පවතින්නේ?
නෑ නෑ නෑ, ඒ විශේෂයෙන්ම වර්තමාන කාලෝචිත අවශ්‍යතාවයන් අනුව අධ්‍යක්ෂක මණ්ඩලයට පුළුවන් තීරණය කරලා ගාස්තු සංශෝධනය කරන්න. දැනට එවැනි ප්‍රතිපත්තියක් නෑ, නමුත් කාලයේ අවශ්‍යතාවය මත සංශෝධනය කරනවා.
මගේ දෙවැනි ප්‍රශ්නය, දැන් රජයේ ගොඩනැගිලි මේ විදිහට එක පැත්තකින් පාවිච්චි වෙද්දී තවත් බොහෝ රාජ්‍ය ආයතන අමාත්‍යංශ දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත මණ්ඩල අධිකාරි බොහෝ ප්‍රමාණයක් පවතින්නේ පෞද්ගලික ගොඩනැගිලි තුල. දැන් ඔබේ අමාත්‍යංශය දැන් සෙත්සිරිපාය අපි දන්නවා පළවෙනි අදියර දෙවෙනි අදියර ඒ වගේම සූරුපාය මෙවැනි තව ගොඩනැගිලි කීයක් ඉදිරි වර්ෂ කීපය තුළ නිමා කළා රාජ්‍ය ආයතන රාජ්‍ය ගොඩනැගිලි තුළට ගෙනෙන්නට සලසු කරලා තියෙනවද?
ඔව් විශේෂයෙන්ම මං හිතන්නේ කොළඹ නගරය තුළ තිබෙන සියලුම රාජ්‍ය ආයතන කොළඹින් පිටතට ගෙන යෑමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ඉදිරියේදී තවත් මෙවැනි ගොඩනැගිලි කීපයක් බත්තරමුල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතව තිබෙනවා.
මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් කොළඹ නගරයේ තිබෙන බොහෝ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ව්‍යස්ථාපිත මණ්ඩල බත්තරමුල්ල සහ යවට ප්‍රදේශවල ස්ථාපනය වීමත් සමගම ඇත්තරම මේ වෙනකොට ඇති වෙලා තියෙන කොළඹ නගරයට නොදෙවෙනි දැවැන්ත වාහන මේ එකතන හිරවීමේ අර්බුදයකට මේ බත්තරමුල්ල සහ අවට ප්‍රදේශය පත් වෙලා තියෙනවා. ඒක ඔබතුමාගේ අමාත්‍යාංශයත් විශේෂයෙන්ම මහා මාර්ග අමාත්‍යාංශය මහා මාර්ග විෂය භාර ඇමතුමත් මේ සභාවේ ඉන්න වෙලාවේ විශේෂයෙන්ම මේ ඩෙන්සිල් කොබ්බෑ කඩුව මාවත මේ පාර්ලිමේන්තු අවට ප්‍රදේශයේ රාජගිරිය පාර සහ ඒ අවට අනිකුත් මාර්ග ජාලේ ඇති වෙලා තියෙන දැවැන්ත වාහන තදබදයට හේතුව දැන් බොහෝ අමාත්‍යාංශ මේ ප්‍රදේශවලට අමාත්‍යාංශ ඒ වගේම විශේෂයෙන්ම ආගම නිගන දෙපාර්තමේන්තුවත් පුද්ගලින් ලියාපංචි කිරීමේ දෙපාර්තමේන්තුවත් පැමිණීමත් එක්ක ඒ වාහන තදබදය තවත් උස්සන්න වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක මහා මාර්ග අමාත්‍යාංශයට විතරක් බෑ. ඔබතුමාලා මේ ගොඩනැගිලි හදනවත් එක්කම මහා මාර්ග අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධ වැඩපිළිවෙලකට යා යුතුයි. හැබැයි තවම එවැනි වැඩපිළිවෙලක් අපිට පේන්නේ නැහැ. දවසෙන් දවස මේ මාර්ග තදබදය ඒක තමයි මේ කරු කතා නැති ප්‍රශ්න අහන්නේ. ඒ නිසා මොකද්ද මේ අමාත්‍යංශ දෙක එකතු වෙලා මේ වාහන තදබදය අවම කරන්නට ගන්න ක්‍රියාවක් නැත්නම් ගරු කතානායකතුමනි අපි කාටවත් පාර්ලිමේන්තුවෙන් එන්නත් අමාරු වෙයි.
දැනට ගරු කතානායකතුමනි කොළඹ නගරයට ඇතුල් වෙන ප්‍රධාන මාර්ග හතෙන් වැඩිම වාහන සංඛ්‍යාවක් ගමන් කරන මාර්ගය බවට මේ පාර්ලිමේන්තු මාර්ගය දැනට පත් වෙලා තිබෙනවා. ඒ සඳහා විශේෂම මීට මාස කීපයකට පමණ පෙර අපි නියාමක ව්‍යාපෘතියක් ආරම්භ කළා. විශේෂම බස් ප්‍රමුඛතා මන්තිරුලේ වැඩපිළිවෙල ඒක ඉතාම සාර්ථකයි. ඉදිරි මාසය ඇතුළත ඒක ස්ථාවරව ක්‍රියාත්මක කිරීමට කටයුතු ආරම්භ කරන දැනට අපේ අමාත්‍යාංශයත් ප්‍රවාහන අමාත්‍යාංශයත් මාර්ග අමාත්‍යාංශයත් කටයුතු කරනවා. ඒ වගේම සැහැල්ලු දුම්රිය සහ ඒ වගේම සැහැල්ලු දුම්රියත් කිලෝමීටර 59ක් කොළඹ නගරය තුළ ආරම්භ කිරීම නියමිතව තිබෙනවා. ඒ කිලෝමීටර 59න් විශේෂම බත්තරමුල්ල ඉඳන් කොටුව දක්වා සැහැල්ලු දුම්රිය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම විකල්ප මාර්ගයක් බත්තරමුල්ග සහ කොළඹ අතර ආරම්භ කිරීම නියමිතව තිබෙනවා. ඒ වගේම පොල්දුව හන්දියේ සිටන් මේ වන විට කොස්වත්ත දක්වා ඒ මාර්ගයේ ඉදිකිරීම කටයුතු දැනට නිමවෙමින් පවතිනවා. ඒ අනුව විශේෂම මේ බත්තරමුල්ල ප්‍රදේශයේ මාර්ග තදබදයට අවශ්‍ය විසඳුම් ක්‍රියාමාර්ග දැනට ගනිමින් තිබෙනවා.
දැන් බොම විශ්වයේ ගරු බිමල් රත්නායක මැතිතුමා ගරු තැපැල් සේවා මුස්ලිම් ආගමික කටයුතු මැතිතුමාගේ අසීමට
මම අහනවා ගරු කතානායක.
ගරු කතානායකතුමනි පළවෙනි ප්‍රශ්නය එක දිවෙනි ප්‍රාස් දැනට ඇති උපතැපැල් කාර්යාලය සංඛ්‍යාව 3410ක් බව සත්‍යයකි. දෙක උපතැපැල් ස්ථානාපති ව්‍යවස්ථාව අනුව උපතැපැල් කාර්යාලය පවත්වාගෙන යාම සඳහා සුසු ගොඩනැගිල්ලක් සපයා ගැනීම තෝරාපත් කරගන්නා උපතපැල් ස්ථානාධිපති විසින් සිදු කළ යුතුයි. තුන තක්ෂේ දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛන 13-26 හා 2009 මාසයේ පසුවෙන් දරන තක්ෂේර වාර්තාව අනුව ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි උපතපැල් කාර්යාල සඳහා රුපියල් 250ක්ද නාගරික ප්‍රදේශවල පිහිටි උපතපැල් කාර්යාල සඳහා ජලය හා විදුලිය පාසුකම් සහිත ගොඩනැගිල්ල සඳහා රුපියල් 375ක්ද ජලය හා විදුලි රහිත ගොඩනැගිල්ල සඳහා රුපියල් 325ක්ද දැනට ගෙවනු ලැබේ. වර්තමානට ගැලපෙන පරිදි මේ මුදල වැඩි කර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ සංදේශයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් පවතී. 4 සත්‍යකී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද පසුව යම් සහනයක් ලබා ගන්න ඇති. 5 උපතපල් කාර්යාලය පවත්වා ගැනීම සඳහා ගොඩනැගිලි තෝරා ගැනීමේදී සනීප ආරක්ෂක පාසුකම් සහිත ගොඩනැගිල්ලක් තෝරා ගැනීම උපතපල් කාර්ය ස්ථානාධිපතිවරුන්ගේ වාක්‍යයක් වෙයි. 6 උපතපල් කාර්යාලය පවත්වාගෙන යන සමහර ස්ථානවල එවැනි තත්ත්වයන් පවතින බව සත්‍යයි. බොහෝ විට මෙවැනි තත්ත්වයක් පවතින්නේ නාගරික ප්‍රදේශවලයි. නාගරික ප්‍රදේශවල පවතින අධික ගොඩනැගිලි කුලිය හේතුවෙන් ගොඩනැගිලි තෝරා ගැනීමේදී කුඩා ස්ථානයක් තෝරා ගැනීම නිසා මෙවැනි තත්ත්වයක් උදා වී තිබේ. ආයන එක දැනමත් සැලකිය යුතු උපතපල් කාර්යාල සංඛ්‍යාවක් රජයේ ගොඩනැගිලි තුළ පවත්වාගෙන යනු ලැබේ. සමහර ප්‍රාදේශ සභා නගර සභා මගින්ද උපතපල් කාර්යාලය සඳහා ගොඩනැගිලි පාසුකම් ලබා දී තිබේ. වාර්ෂික අයවැය ඇස්ටිමේට් මගින් උපතපල් කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කරනු නොලැබේ. දෙක ඉහත ආ තුන සහ හතර අනුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද පසුව මුදල් වැඩි කිරීමට හැකිවන ඇත. ඇන පිළිතුරු සපයා ඇත.
හොඳයි.
ගරු කතානායකතුමනි, දැන් ඇමතිතුමා මේ ප්‍රශ්නය පිළිබඳව මං අහලා තියෙන ඒගොල්ලන් මේ ගැටලුව පිළිබඳව එතුමා සියල්ල පිළිගත්තා. නමුත් දැන් මට පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි, දැන් මේ උපසපල් කාර්යාල වලින් ලියුම් බෙදීමට අමතරව වැඩිහිටි දීමනා, රජේසේක විශ්‍රාම ඇටුප්, ගොවි විශ්‍රාම ඇටුප්, රෝගාධාර, සමාජාරක්ෂක සේවාග වීම ආදියත් කරනු ලබනවා. නම් උදාහරණයක් ගත්තොත්, හෝකන්දර උතුර තැපැල් කාර්යාල තිබිලෙන් තිබෙන්නේ අතුරුගිරිය අධිවේගී මාර්ගයේ පිවිසුම් ඉදිරිපිට. එතන සේවක සංඛ්‍යාව 8ක් ඉන්නවා ස්ථානාධිපති එක්ක. එතන ඔබතුමා බලන්න, ඔබතුමා කියන නාගරික ප්‍රදේශයක ලයිට් වතුර එක්ක රුපියල් 375යි. ඇත්තම ලයිට් වතුර කියන එකට තේරුමක් නැහැ. මොකද ලයිට් වතුර නැතුව මම දන්නේ කොහොම තැපල් කාර්යාලයක මොකද්ද කරන්න පුළන්නේද කියන එක. ඒ නිසා මම දැනගන්න කැමති, ඇමතුමාගෙන අවුරුදු දෙකහමාරක් වෙනවා රුපියල් 250ක මාසික කුලියකට වර්ග අඩියක්වත් ගන්න බෑ. ඒ නිසා ඔබතුමා තාමත් කැබිනට් පත්‍රිකාව සකස් කරනවා කියලායි කියන්නේ. ඉතින් කොහොමද මේ සේවාව ලබා දෙන්නේ? ඔබතුමා මොකද්ද මේකට ගන්න ඉක්මන් පීවර කියලා මම දැනගන්න කැමති ඉස්සෙල්ලම.
හොඳයි ඇමතුමා.
අපි දැනටමත් මේ කැබිනට් පත්‍රිකා ඉදපත් කරලා හමාරයි. මම හිතන්නේ මේ ප්‍රශ්න අහලා බොහෝ කාලයක් සදැනටමත් ඉදපත් කරලා තියෙන්නේ. මම හිතන්නේ ඉතාමත්ම ඉක්මනින් අපිට ඒ අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්න හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා.
කැමති දෙවැනි අතුරු ප්‍රශ්න වශයෙන්, ඔබතුමාලා දැන් මේ ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව තුළ ඔබතුමා ඉදිරිපත් කරන නිසා ඔබතුමාට දැන් අවබෝධයක් තිබෙන නිසා, දැන් ඒතකොට ඉදිරියේද මේක රටේ සාමාන්‍ය මිල ගණන් අනුවද, ඒ කියන්නේ රටේ තිබෙන රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ මිල ගණන් අනුවද මේ කාර්යාල කුලිය දෙන්නේ, නැත්නම් 250 550 වගේ කිසිම විද්‍යාත්මක පදනමක් නැතුව වැඩි කරන්න ද යන්නේ?
090 එක සිදු වෙන්නේ.
හොඳයි, තුන්වෙනි ප්‍රශ්නේ.
ඊට අමතරව මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන්, දැන් මේ ඔබතුමා කියන කටයුත්ත ඉටු වීමට අනිවාර්යයෙන්ම ඊළඟ අයවැය දක්වා යා යුතු වෙනවා. මොකද සැලකිය යුතු කාර්යාල සංඛ්‍යාවක් මේකට තිබෙන නිසා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ඔබතුමා අද මේක පටන් ගත්තත් කරන්න වෙන්නේ ලබන අවුරුද්දේ මේ වගේ කාලක තමයි මේ ප්‍රතිපාදන ලබා ගන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා තාවකාලික පියවරක් වශයෙන් ඔබතුමා හැකියාවක් තිබෙනවද මෙවැනි විශේෂ ගැටලුවට මුහුණ දී තිබෙන නාගරික මට්ටමින් තිබෙන තැපැල් කාර්යාලවලට හෝ හදිසි ප්‍රතිපාදන ලබා දෙන්න? මොකද සමහර කාර්යාල මම ගොඩක් විස්තර කියන්නේ බලාපොරොත්තු වෙන්නේ ඔවුන් මුහුණ දෙන විශාල ගැටලු ප්‍රමාණයක් මෙතන සඳහන් කර තිබෙනවා. ඒ කියන්නේ වාඩි වෙන්න පුටුවක් නැති එක, වැඩිහිටියන්ට එන වැඩිහිටියන්ට ඉඳගන්න ඉඩක් නැති එක, ඒගොල්ලන්ගේ බයිසිකලයක් නතර කරගන්න විදියක් නැති එක, රණ්ඩු සරුවල් ඇති වෙන ඒවා. ඒ නිසා මේ හදිසි ප්‍රතිපාදනමත් මේ ප්‍රශ්නේ බරපතල තිබෙන අතුරුගිරිය කටුබැද්ද මට ලැබිලා තියෙන තොරතුරු අනුව ඔබතුමාට එහෙම ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්ද අගනාගරික ප්‍රදේශවලටවත් අඩු ගන්න?
ගර්මන්තම මේ සම්බන්ධව හොයා බලලා අවශ්‍ය තැනවලට ඒ ප්‍රතිපල ලබා දෙන්න අපි කටයුතු කරන බව.
හොඳයි. බොහොම ස්තුතියි ගරු සල්මන් මැතිතුමා, ගරු ප්‍රදේශ කටයුතු මැතිතුමා ඇසීමට. ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු උසස් අධ්‍යාපන මහාමාර්ග ඇමතිතුමා ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි. ආයක මහාමාර්ග දෙපාර්තමේන්තුවේ පැවති කාලයට අදාළ වර්ෂයක් වන 1983 දත්තයන් නොමැත. 1986 පසු එනම් මාර්ග සංවර්ධන අධිකාරිය ස්ථාපනය කිරීමෙන් පසු ඒ ශ්‍රේණියේ මාර්ග 99.2, බී ශ්‍රේණියේ මාර්ග කිලෝමීටර් 101.93යි. 2 93 දත්තයන් නොමැත. 3 83 සිට 2008 දක්වා කාලයට අදාළ දත්තයන් නොමැත. 4 2011 මිලියන 136යි 12 මිලියන 276යි 213
මොකද
2013 මිලියන 38යි 2014 මිලියන 67යි 2015 මිලියන 40යි 2016 මිලියන 9යි අදාළ තොරතුරු සහිත සම්පූර්ණ වාර්තාවක් ඇමිනුමේ දැක්වේ අදාළ නොවේ
මට කතානායකතුමනි මේ මුළු පාර්ලිමේන්තු මඳුරේ අඳුරේ තිබෙන්නේ
ඔව් දැන් හොයල් බලන්න ස්වාමීන් වහන්සේ උත්තරේ දෙන්න අපි නවත්තන්න
ඕනේ රටම අඳුරේ මං හිතන්නේ අද කරු කතානායකතුමනි මේ
පළවෙනි ප්‍රශ්නේ
එතුමා ඉදිරිපත් කළපු වාර්තාව අනුව මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි ඉහත වාර්තාවනු තමුන්නාන්සලාගේ රජය බලයට පත් වූ පසු මුලතිව් දිස්ත්‍රික්කයේ තුල ඉදිකරන ලද මාර්ග සංඛ්‍යාව කොපමණද කියන යන්න. ඒ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළ හැකිද?
මම එතුමාට මතක් කරන්න කැමතියි. අපේ රජය අයි රෝඩ් ව්‍යාකෘති යටතේ බුලතිව් දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි උතුරු නැගෙනහිර ප්‍රදේශයේ කිලෝමීටර් 1500ක් හදන්න අපි දැන් ටෙන්ඩර් කැඳවලා තියෙනවා මුළු උතුරු නැගෙනහිර ප්‍රදේශයේ.
ඔව්. ටෙන්ඩර් කැඳවීම කියන්නේ දෙන්නේ. එතකොට 2015 ඔබතුමාලා රජයේ බාරගත්තේ 2016 2017 මොකද ඊලාම්වාදී බෙදුම්වාදී මතවාදයේ වපුරන බෙදුම්වාදීන් කියන්නේ උතුරට සලකන්නේ නැහැ කියන මතේ තමයි උතුරේ සුළුතරයක් වෙන දෙමළ බෙදුම්වාදීන් උතුරේ දෙමළ ජනතාවට වපුරන මතේ ඉතිහාසය පුරා මම ඔබතුමාගෙන් අහන්නේ ඔබතුමාලාගේ යහපාලනය කියන නාමයෙන් ආපු රජයා උතුරේ දෙමළ ජනතාවගේ වැඩිපුරම ඡන්ද බලය රැගෙන ආපු ආණ්ඩුවක්
ප්‍රශ්නය
මම අහන්නේ මම අහන ප්‍රශ්නේ තමයි කතානායකතුමනි ඔබතුමාල්ලා ඉදිරි කඩේ නෙවෙයි මේ අවුරුදු 2015 16 17 කියන අවුරුදු තුන ඇතුළත මේ දිස්ත්‍රික්කයේ හදපු මාර්ග කීයද කියලා
1986 න් පසු එනම් මාර්ග සංවර්ධන අධිකාරිය ස්ථාපනය කිරීමෙන් පසු ඒ ශ්‍රේණිය මාර්ග කිලෝමීටර් 99.2යි බී ශ්‍රේණිය මාර්ග කිලෝමීටර් 101යි නෑ නෑ මෙතුමා බුලතිව් දිස්ත්‍රික්කේ අහලා නෑ මෙතුමා අහලා තියෙන්නේ 1983 වර්ෂයේ වන විට පැවති මුළු මාර්ග සංඛ්‍යාව කොපමණද නෑ නෑ බුලතිව් දාලා නෑ
නෑ පළවෙනි ප්‍රශ්නේ කරුම
නෑ 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 එහෙම
කරන්නේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ
ඔව් රයිට් රයිට්
පළවෙනි ප්‍රශ්නේ බුලතිව් කියලා
ඒක තමයි මම එතුමාට කිව්වේ ඔව් මම එතුමාට කිව්වේ අපේ රජය පසුගිය අවුරුදු දෙක තුන ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක සාකච්ඡා කළා අයි රෝඩ් ව්‍යාකෘති සෑම මැතිවරණ කොට්ටාසයකටම අඩුම ගාන කිලෝමීටර් 70ක් ලැබෙන විදිහට අපි අවුරුද්දේ අන්තිමට වැඩ පටන් ගන්නවා.
අරු කතානායකතුමනි මම අහන්නේ ඔබතුමාගෙන් ඉතම වගකීම් මම අහන්නේ 1983 කතාවක් නෙවෙයි. ඈ
අවුරුදු 5කට අවුරුදු 2කට නෙවෙයි.
නෑ නෑ ඔබතුමාලා කිව්වනේ දින 100 වැඩසටහනක තමුන්නාසල්ට තිබුණානේ.
අපේ රජයේ බලයට පත් වීමෙන් පසු ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක සාකච්ඡා කළා උතුරු නැගෙනහිර සෑම බැතිවරණ කොට්ටාසයකටම කිලෝමීටර් 60ක් අපි කාපට් පාරවල් ලබා දෙන්න අපි දැන් ටෙන්ඩර් කැඳවලා තියෙනවා
එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ අහන්න ගරු මන්ත්‍රීතුමා දෙවෙනි ප්‍රශ්නේ අහන්න ඕ
දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි
ඔව්
දැන් ඒ කියන්නේ මෙතුමාලා මේ අවුරුදු දෙක තුනම මේ විදිහට ගෙවිලා තියෙන්නේ
ඔව්
ඒ කියන්නේ මුකුත් කරලා නැහැ
ප්‍රශ්නේ අහන්න ගරු
මන්ත්‍රීතුමා ඔබතුමාලා ටෙන්ඩර් කැඳලා ඉදිරියට කරන එකක් අහන්නේ මම අහන්නේ ඔබතුමා පිළිගන්නවද යුද්ධයේ මේ 83න් පසුවත් යුද්ධයේ තියෙන කාලෙන් පසුවත් යුද්ධ තියෙන වෙලාවෙත්
යුද්ධෙන් පසුව යුද්ධ නිමවීමෙන් පසුව වැඩිම උතුරේ මේ කියන දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනයේ වුණු වැඩිම කාලය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය කියලා ඔබතුමා තමුනාසල් මාර්ග විෂය බාර දරන අමාත්‍යවරයා ලෙස පිළිගන්නවා.
හරි ඒක හරි.
ඒක ඔබගේ මතය.
හොඳයි තුන්වෙනි ප්‍රශ්නේ අහන්න.
පස්සේ බාරගත්ත තමුනාසලා.
මේක ඔබතුමාගේ මතය.
එතනින් පස්සේ තමුනාසල් බාරගත්තා.
ඒ තුන්වෙනි ප්‍රශ්නේ අහන්න ගරු මන්ත්‍රීතුමා විනාඩි 15යි තියෙන්නේ මට අද.
තුන්වෙනි
උදේ පාන්දර
උදේ අතුරු ප්‍රශ්නේ බාර දෙනවා ගීතා කුමාරසිංහ මැතිතුමියට.
තුන්වෙනි ප්‍රශ්නේ අහන්න.
නෑ.
අවදාන තුන්වෙනි ප්‍රශ්නේ ගරු ගීතා කුමාරසිංහ මැතිනිය
ඔබතුමාලා මේ කාලය තුළ විශාල මුදලක් මේ විදිහට පාරවල් හදන්න වෙන් කරලා තියෙනවා ඔබතුමා දැන් ඒක පිළිගත්තා මම අහන්න කැමති ඔබතුමාලාට මේ පිළිබඳ තියෙන සැලැස්ම මොකද්ද කිසියම් සැලැස්මක් තියෙනවද අධිවේගී මාර්ගයක් හදලා නැත්තේ ඇයි අපේ ගාල්ල දිස්ත්‍රික්කයේ යන අධිවේගී මාර්ගයේ ඉතුරු කොටස ඔබතුමාලා කරන්නේ කවදද ඒක කොහොමද කරන්නේ කියලා
ඔබතුමා ඔබතුමා
ගරු සභානායකතුමා පිළිතුරු දෙන්න
ඔබතුමිය හොඳට ගිහිල්ලා බලන්න ඉතාමත් හොඳින් බෙලියත්ත දක්වා අධිවේගී මාර්ගය සකස් කරනවා ඉතාමත් හොඳින්
හොඳයි හොඳයි බොමි චොටි ගරු සභාකාරී
අපි අම බලන්න අපි දැන් නම් එකට යමු
හොඳයි ගරු ඩලසලා පෙරමැතිතුමා
පස් කම්
ගරු ඩලසලා පෙරමැතිතුමා ගරු ඩලසලා පෙරමැති ඉඳන් මමතුමාගේ ඇසීමට ගරු ඩලසලා පෙරමැතිතුමා
ගරු කතානායක
මමතුමා
ඒක දෙන්න මේ අපිට නැතුව ගරු කතානායකතුමනි මෙම ප්‍රශ්නයට පිළිතුර ආ එක දනිමි ආ දෙක දනිමි ආ එක 2013 වසරේ සිට මේ දක්වා ඉඩම් සංවර්ධන ආඥා පනත රජයේ ඉඩම් ආඥා පනත හා ඉඩම් විශේෂ විධිවිධාන පනත යටතේ බැහැර කරන ලද ඉඩම්වල විස්තර පහත දැක්වේ එක ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර 11158යි දීමනාපත්‍ර 9260ක් වේ මධ්‍යම පාන්තික දීමනාපත්‍ර 217ක් දෙක දීර්ඝ කාලීන බදු බලපත්‍ර 1424යි නිදාස් දීමනා බලපත්‍ර 3යි සුනාමි දීමනා බලපත්‍ර 489යි පූජා භූමි බලපත්‍ර 14යි දෙපාර්තමේන්තු පැවරීමේ 17යි නිදහස් සාධක පත්‍ර 21යි දැන් මේ දීලා තියෙන බලපත්‍රවල විස්තර මේ ප්‍රාදේශ කාර්යාල මට්ටමින් මෙතන තියෙනවා මම ඒක සභාගත කරනවා
හදයි
අපනේ මගේ පළවෙනි ප්‍රශ්නය ඔබතුමාගේ තියෙන සංඛ්‍යාලේඛනවල හැටියට ගරු ඇමතුමනේ ඒ දිස්ත්‍රික්කයේ ඉඩම් අහිමි ඒ ප්‍රාදේශීයකම් කාර්යාල වෙත යොමු කරනු ලැබූ ඉල්ලුම්පත් සංඛ්‍යාව වෙන දැන් හඳුනාගෙන තියෙන ඉඩම් අහිමි පවුල් සංඛ්‍යාව කොපමණද
ඒක මේ ප්‍රශ්නේ අහලා නැහැ හරියට නමුත් දීමනා පත්‍ර පිළිබඳ විස්තර තමයි ඔබතුමා අහලා තියෙන්නේ
තොරතුරු තියෙනවා නම්
අතුරු ඒ තොරතුරු නැහැ
ආ ඒ තොරතුරු දැනට නැහැ
මේ ගෙනත් නැහැ
හරි දැන් ඊළඟට ගරු ඇමතුමනේ
දෙවෙනි ප්‍රශ්නේ
දෙවෙනි අතුරු ප්‍රශ්නය දැන් ගරු කතානායකතුමනි අපේ දිස්ත්‍රික්කයේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ සුනාමි ගම්මාන රාශියකට මේ දක්වාම අපේ කාලය ඇතුළුව මේ දක්වාම මේ මහින්දාපාය මහත්තුමා ඉන්නවා බුද්ධිකපතන මහත්තුමා ඉන්නවා කංචන විජේසේකර මහත්තුමා ඉන්නවා අපි සිළු දෙනාම දන්නවා සුනාමි ගම්මාන රාශියක් තියෙනවා අදාළ නීත්‍යානුකූල ඔප්පු නොමැති දැන් ගරු ඇමතුමනි මෙතන තියෙන ලොකු ගැටලුව තමයි විශේෂයෙන්ම අර මහල් නිවාස විදිහට හදපුවා ඒ අර කොන්ඩොමිනියම් ඇක්ට් එක යටතේ සහාධිපත්‍ය දීපලනේ මම පනත යටතේ ඒ අවශ්‍ය උප්පු දීමට නොහැකියාවක් තියෙනවා ප්‍රාදේශීය ලේකම් වරුන් තුල පාර්ශ්ව කීපයක් එකතු වෙලයි මේ ප්‍රශ්නේ විසඳිය යුතුව තිබෙන්නේ දැන් ඉඩම් ඇමතිතුමා විදිහට ඔබතුමා මේක ඉතා බරපතල කාරණාවක් ඔය නූපේ වල වත්ත කම්මල් වත්ත ආදි වශයෙන් ආමුගේ වත්ත ආදි වශයෙන් මාතර නගරේ පමණක් තියෙනවා ගම්මාන පහක් ඒ නිසා කඩිනම් විශේෂ ව්‍යාපෘතියක් ඒ වෙනුවෙන් සැලසුම් කරනවාද මොකද මේ ප්‍රශ්නෙම කතා නැගතුමනි අනිද්දිෂ්ඨකවලත් ඒ පන්නේ නිවාස ගොඩනැගූ හැමතැනම මේ ගැටලු ඇති කියලා අපි උපකල්පනය කරනවා ඒකට විශේෂ සලස්මක් ඔබතුමා ළඟ තියෙනවද? එහෙම නැත්නම් මොකද තියෙන විසඳුම තමන්නාසලාට මේ
හොඳයි කරු ඇමෙතුමා.
මම දීලා තියෙනවා බලපත්‍රය.
ඔව් සුනාමි ගම්මාන මහල් නිවාස විදිහට හදපු සුනාමි ගම්මාන තියෙනවා. බලපත්‍රයේ ඔප්පුව දීමට නොහැකි කියලා ප්‍රාදේශීය ලේකම්වරුන් පවසන්නේ එය මහල් නිවාස නිසා ඒ සහාධිපත්‍ය දේපළ යටතේ අර කොන්ඩොමිනියම් ඇක්ට් එක යටතේ තමයි ඒක දෙන්න වෙන්නේ කියලා. නමුත් ඒ යටතේ අවශ්‍ය ඒ මූලික සාධක සම්පූර්ණ කර ගැනීමට නොහැකියාවක් තියෙන බවයි රාජනිලධාරීන් පවසන්නේ. ඒ නිසා ඔබතුමාගේ මැදිහත් වීම කඩිනමින් මේකට අවශ්‍ය වෙනවා.
විසඳුම් ලබා දෙන්න.
හොඳයි. තුන්වෙනි ප්‍රශ්නේ.
ඔබතුමා අපහසුතාවපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
නෑ නෑ අපහසුකම් මම නෙමෙයි. මේක අවශ්‍යතාවයක්.
පැහැදිලි.
නෑ මිනිස්සු මොන තරම් අපහසුතාව වලට වැට් වෙලා තියෙනවද කියලා අයිතිවාසිකම් නැතුව.
හරි.
ඒක හොඳ ප්‍රශ්නයක්.
බොමිසුදී මගේ අවසාන ප්‍රශ්නේ කරු කොට නැතුමනි. දැන් ඒ වගේම මේ නිවාස අහිමි ඉඩම් අහිමි අයට තියෙන ආසන්නම විකල්පය තමයි ගම් පුළුල් කිරීම යටතේ. ගම් පුළුල් කිරීම යටතේ අවශ්‍ය දේ නිවාස ඉඩම් ලබා දීම, විශේෂයෙන් ඉඩම් ලබා දීම. ඒ සම්බන්ධයෙන් සුදුසු ඉඩම් රාශියක් මාතර දිස්ත්‍රික්කේ තියෙනවා. දැන් ඔබතුමා මේ මොහොතේ සංඛ්‍යා ලේඛන අත නැති නිසා දිස්ත්‍රික්කේ ඉඩම් අහිමි පවුල් සංඛ්‍යාව කොපමණදයි කියලා නිශ්චිතව කියන්න බෑ. මම ඔබතුමාට දොස් පවරන්නෙත් නෑ. ඒකට සූදානම් වෙලා එන්න පුළුවන් කමක් තිබෙන්නේ නැති නිසා. නමුත් මේ ඉඩම් අහිමි පවුල් සංඛ්‍යාවත් ගම් පුළුල් කිරීම යටතේ ලබා දිය හැකි ඉඩම් සංඛ්‍යාවත් විශාල ඉඩම් සංඛ්‍යාවක් තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් ඔබතුමා මාතර දිස්ත්‍රික්කයට අදාළ විශේෂ තීන්දුවක් ගන්නයි කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා.
මේ දවස්වල මාතර ගාල්ල ඔය ආදි ප්‍රදේශවලට ඉඩම් අයිතිවාසිකම් පිළිබඳව අපි රැස්වීම් ගණනාවක් තිබ්බා. හැම ගමේම මේ ඉඩම් නැති අයට ඉල්ලුම් කරන්න කියලා ඒ අයගේ අවශ්‍යතාවයන් ඉටු කරලා දෙන්න කටයුතු කරනවා. ඒක ජනාධිපතිතුමාගේ කාර්ය සාධන වැඩපිළිවෙල යටතේ තමයි ක්‍රියාත්මක වුණේ. දැන් ඒ කාර්යයට සම්බන්ධ වෙලා ඉඩම් නොලැබිච්ච අය ඉන්නවා නම් අපි හොයලා බලලා විශ්ලේෂණය කරමු.
හොඳයි.
ඒකත් පොඩ්ඩක් ඇවිල්ලා යන්න පුළුවන්.
හොඳයි අවධානය යොමු කරන්න කාර්ය ඇමතිතුමා. හරි හොඳයි බොහොම ස්තුතියි. ගරු වාසුදේව නානායකර මැතිතුමා, ගරු අග්‍රමාත්‍යතුමා, ජාතික ප්‍රතිපත්ති
මැතිතුමා
ඇසීමට
මේ සති දෙකක් කල් දීලා තිබෙනවා.
ගරු එස්සි මුතුකුමාර මැතිතුමා, ගරු සදේශකර මැතිතුමා ඇසීමට
නායකතුමනි.
ගරු නියෝජ්‍ය මැතිතුමා,
ප්‍රශ්න අංකය අයන්න රුපියල් මිලියන 175 කි අයන්න දෙක යටතල පාසුකම් සංවර්ධන ව්‍යාප්ති, සමාජ සුභ සාධන ව්‍යාප්ති, ජීවන උපාය ආශ්‍රිත කර්මාන්ත ව්‍යාප්ති වැඩි දියුණු කිරීම සඳහා පාසුකම් සැපීම හා අභිපේන සඳහා භාණ්ඩ උපකරණ ලබා දීම. ප්‍රශ්න අංක අයන්න 3 සියලුම භාණ්ඩ මෙයට ප්‍රතිලාභින් අතර බෙදා අවසන් කර ඇත. ප්‍රශ්නය අතර ඔව් ප්‍රතිලාභියා නියෝජනය කරන ආසනයේ දේශපාලන අධිකාරිය විසින් යෝජනා කරන ලද ජීවනෝපාය ආශ්‍රිත කර්මාන්ත සඳහා අදාළ ව්‍යාප්ති වාර්තා ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශයේ සහිතව දිස්ත්‍රික් ලේකම් වෙත ලැබීමෙන් අනතුරුව ක්‍රමසම්පාදන අධ්‍යක්ෂක විසින් ව්‍යාප්ති වාර්තාව අනුමත කොට ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කරන ලදී. ඒ අනුව දේශපාලන අධිකාරිය විසින් යෝජනා කරන ලද ප්‍රතිලාභින් අතුරින් සුදුසු ප්‍රතිලාභින් තුලානේ ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් නිර්දේශ කර ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය සඳහා යොමු කරන ලදී. ප්‍රශ්න අංක 5 යන්න අදාළ නොවේ. ආයන්න අදාළ නොවේ.
ඔබතුමා කිව්වද ඉතිරි භාණ්ඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තව ඉතිරිලා තියෙනවා. ඒක ඒ ඉතුරුට බෙදන්නේ කවද කියන එක දිනේ මම
භාණ්ඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ ඉතුරු වෙලා තියෙනවා නේද? ඒක ඉක්මනින් ඒක බෙදන්න කටයුතු කරනකොට.
ආ ගෙන්න.
බෙදන්න දිනේ මම පැහැදිලිම
මම ඔබතුමා කියනවා භාණ්ඩ ඉතුරු වෙලා තියෙනවා කියන එක. ඉතින් ඒක පිළිබඳව සවිස්තර වාර්තාවක් මගේ අතේ දැනට නැහැ. මට දුන්නු ලිපිවල. ඒ නිසා භාණ්ඩ වර්ග මොකක් හරි ඉතුරු වෙලා තියෙනවා නම් ඒ අදාළ සුදුසුකම් ලාභින්ව තෝරගෙන ඉතා ඉක්මනින් මම හිතන සති දෙක කාලයක් තුළ අපි ඒක ඉවර කරන්න අපි කටයුතු කරමු.
දෙවෙනි ප්‍රශ්නය මේ ස්වෙන්ඩ් එකේ ඇසඳා දීලා තියෙන භාණ්ඩ අවුරුදු දෙකමාරක් වෙනවා. ඒකට අවුරුදු දෙකමාරක් වෙනකොට තමහර භාණ්ඩ ඒ දෙකමාර කාලය තුළ නැවත පාවිච්චි කරන්න බැරි වෙනවා. ඒතර මම අහන්නේ මේ ආණ්ඩුව මේ මෙතරම් ප්‍රමාණයක පොඩි දේ අවශ්‍ය ලැයිස්තු දීලා තියෙනවා, නිලධාරි පරීක්ෂා කරලා දීලා තියෙනවා. එහෙම තියේදී අවුරුදු දෙකමාරක් මේ පාවිච්චි පරක්කු කිරීම තුළ මේ බාණ්ඩ නැවත පාවිච්චි නොකිරීම අක්‍රීයමිති සමහර බාණ්ඩ. ඒතකොට ඒකෙදී පාඩු වෙන තේ ගන්න පාරිභෝගික නැත්ේ ස්වයන් රැකියා ලාභයට එකෙන් ප්‍රයෝජනයක් වෙයිද?
ගරමිතමා
ගරු මන්ත්‍රීතුමා මූලිකම පළවෙනි ප්‍රශ්නටත් උත්තර දුන්නේ මං තියෙන බාණ්ඩ පිළිබඳව වාර්තාවක් මගේ අතේ දැන්ට නැහැ. තියෙන බාණ්ඩ පිළිබඳව ඔබතුමා ආන දෙවෙනි ප්‍රශ්නේ පිළිබඳව තියෙනවද නැද්ද ඒකට අදාළ උත්තර දෙන්නත් මගා වාර්තාවක් නැහැ. මං ඔබතුමා කිව්ව කාරණා පිළිබඳව අමාත්‍යංශයෙන් ඔයලා බලලා ඔබතුමාට පිළිතුරක් සපයන්නම්. දැන්ට බාණ්ඩ බෙදන්න ගෙන අපේ ඉතුරු වෙලා තියෙනවද? ඒවා අලාභානි වෙලා තියෙනවද? ඒ වලට මොනවද කරන්න පුළුවන් කියන එක වාර්තාවක් ඔබතුමාට දෙන්න.
හොඳයි. ඒක තුන්වෙනි ප්‍රශ්නයක් තියෙනවද ගරු මන්ත්‍රීතුමා?
මේ එන මම ඉල්ලීමක් කරනවා මේක මේ අපි මේක තමයි මේ තත්ත්වය ගෙනාවේ දිස්ත්‍රික් කමිටුවේදී සාකච්ඡා කළා. නමුත් ඒක දේශපාලන අරමුදයකට ගිහිල්ලා තිබුණා. නමුත් අපි දැක්ක මේ අවුරුදු දෙකහමාර තුළ මේ බාණ්ඩ මිතේ තියෙද්දී තාම මේ බාණ්ඩවල ඒ පුජ්‍යලේ නම් මහාන මැෂිමක් දාලා දැන් අවුරුදු දෙකහමාර තුන විතර එනවා මේ වෙනකොට. ඉතින් මේකේ ප්‍රයෝජන නිසා ඔබතුමා පෞද්ගලිකව මේ මිනිමත් සොයා බලලා මේ බාණ්ඩ ඒ පුජ්‍යලේන්ට ලබා දුන්නේ නැත්නම් ලැයිත්ව සංවර්ධන නිලධාරියා සමීක්ෂණය කරලා මේ පුජ්‍යලයට මේක ලැබිය යුතු සුදුසුයි කියලා දැන් තීරණය කරලා තියෙනවා. ඒකෙන්ද මේවා ඉතා ඉක්මනින් ඒවා බෙදහැරීමට කටයුතු
කරනවා. හොඳයි ගරු අමිතුමා අවධානය යොමු කරන්න. අපි ඊළඟට ගරු සල්මන් මැතිතුමා සෝදේශකාරී මැතිතුමාගේ ඇසීමට ගරු පද්ම උද්දේශාන්ත ගුණසේකර මැතිතුමා ගරු උසස් අධ්‍යාපන මහාමාර්ග මැතිතුමාගේ
මම අහනවා ගරු කථානායකතුමනි.
ආයක මහාමාර්ග දෙපාර්තමේන්තුව පැවති කාලය අදාළ වර්ෂයක් වන 1983 දත්තයන් නොමැත. 1986 පසු එනම් මාර්ග සංවර්ධන අධිකාරිය ස්ථාපනය කිරීමෙන් පසු ඒ ශ්‍රේණිය මාර්ග කිලෝමීටර් 40.13යි, බී ශ්‍රේණිය මාර්ග කිලෝමීටර් 246යි, ඒ බී ශ්‍රේණිය මාර්ග කිලෝමීටර් 201.11යි. 2083 දත්තයන් නොමැත. 1986 දත්තයන්ට අනුව කිලෝමීටර් 487.35ක් ස්ථාර දමා ඇත. 1983 සිට 2005 දක්වා කාලයට අදාළ දත්තයන් නොමැත. 2006 මිලියන 51.30යි, 2007 මිලියන 74.68යි, 2008 මිලියන 96.40යි, 2009 වර්ෂයේ මිලියන 102.50යි, 210 මිලියන 79.60යි, 2011 මිලියන 117යි, 2012 මිලියන 120යි, 2013 මිලියන 245යි, 2014 මිලියන 103යි, 2015 මිලියන 39.5යි, 2016 මිලියන 96යි. 5 මිලියන 96.10 මිලියන 96.66.
හොඳයි ගරු මන්ත්‍රීතුමා,
මගේ අතුරු ප්‍රශ්නේ තමයි කලින් ඇසුවා වගේම 2015 තමුනාසලගේ රජය භාරගත්තට පස්සේ 2017 වෙනතුරු මේ වසර වෙනතුරු යාපනේ දිස්ත්‍රික්කයේ හදන ලද මුළු මාර්ග සංඛ්‍යාව කොපමණද? එවැගේම ඒ සඳහා වියදම් කළ සමස්ත වියදම් ඒ වර්ෂවල කොපමණද කියන එක.
ගරමිතුමා,
මම කලින් දුන්න උත්තරේ මම ගරු කථානායකතුමනි, අපේ රජයේ බලයට පත් වුණායින් පස්සේ අපි ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක සාකච්ඡා කළා. මේ අර කලින් ආණ්ඩුව කරුවා වගේ සිල්ලර වැඩ නෙවෙයි. කාපට් කිලෝමීටර් 1500කට ආසන්න ප්‍රමාණයක් උතුරු නැගිනේර සෑම මැතිවරණ කොට්ටාසයකටම කිලෝමීටර් 60ක් 70ක් ලැබෙන්න අපි දැන් මුදල් හොයාගෙන අපි ටෙන්ඩර් කැඳවලා මේ අවුරුද්දේ අන්තිමට අපි වැඩ ආරම්භ කරනවා.
නැයි මම ගරු සභාවේ අවධානය යොමු කරන්න කැමතියි. අපි නියමිත වේලාව දැන්ටම අවසන්යි. නමුත් අපි කරුණා කරලා ප්‍රශ්න ඇසීමටත් පිළිතුරු දීමටත් වෙලා ඉක්මන් කරන්න කියලා. දෙවෙනි ප්‍රශ්නේ.
ඒකට මම අහන්නේ අතිශය වැදගත් කාරණාවක්. මොකද යාපනයේ දිස්ත්‍රික්කයේ දෙමළ සංධානයේ මන්ත්‍රීවරුත් ඉන්නවා. යාපනයේ දිස්ත්‍රික්කයේ වෙනත් ස්වාධීන මන්ත්‍රීවරුත් ඉන්නවා. යාපනයේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමියක් හරියට මගේ කෙලින්ම ඉන්නවා. මේ විෂය භාර ඇමතුමාගේ කෙලින් මෙහා පැත්තේ මේ ඔක්කොම පෙනී හිටියනේ මේ රජය හදන්න. එනිසා මම අහන්නේ ඉතා වැදගත් ප්‍රශ්නයක්. මේ වෙනතුරු ඒ කියන්නේ ඔබතුමා කියන ප්‍රශ්නේ හැටියට මේ වෙනතුරු තමුන්නාසල හදන ලද මාර්ග සංඛ්‍යාව කොපමණද කියලා තමුන්නාසල කියන්න බෑ.
ඒකෙන් 2015 16 17 ඒකට වියදම් කරලද ප්‍රතිපාදන කොහොමද කියලා අහන්නේ ඔබතුමා කියන්නේ අනාගතයක් ගැන
1986 ඉඳලා ඒ ශ්‍රේණිය මාර්ග කිලෝමීටර් 40යි බී ශ්‍රේණිය 246යි ඒ බී ශ්‍රේණිය මාර්ග 201යි නමුත් අපි කිලෝමීටර් 18 අඩුයි තාර දාලා කාපට් නෙවෙයි නමුත් අපි ඉදිරි වර්ෂ දෙක ඇතුළත සෑම මැතිවරණ කොට්ටාසයකටම කිලෝමීටර් 70ක් කාපට් කරන්න උතුරු නැගෙනහිර ප්‍රදේශවල අපි දැන් ටෙන්ඩර් කැඳවලා තියෙනවා
හොඳයි දැන් තුන්වෙනි ප්‍රශ්නේ අහන්න කවුරු මන්ත්‍රීතුමා
මේ ප්‍රශ්නේ තමයි මම අහන්නේ
මට දුන්නේ නැද්ද
ඔබ මේ මෙතුමා තුන්වෙනි ප්‍රශ්න අතුරු ප්‍රශ්නේ අහනවා
එතුමනි
ඔව් ගරු මන්ත්‍රී
අනේ ගරු අමාත්‍යතුමනි ආ තුන්වෙනි අතුරු ප්‍රශ්නේ ඔබතුමාට මම මේක කීපවතාවක්
අන්න මගේ
ගරු එමතුමා
දැන් මගේ අවසරය දුන්නා මෙතුමන්
ගරු එමතුමා මම ඔබතුමා අනේ
හරි අපිට වෙලා ප්‍රශ්න
එමතුමා මම ඔබතුමාගෙන් මේක පුද්ගලිකවත් ඇහුවා වාද්දුව මොරොන්තුඩුව කියලා පාරක් තියෙනවා ගාලු පාරත් කළුතර බණ්ඩාරම් පාරත් යාකරන මේ ඔව් මේ සඳහා ඇස්තමේ අනේ මේ සඳහා ඇස්තමේන්තුත් හදලා මුදලුත් වෙන් කළා පසුගිය ආණ්ඩුව කාලේ දැන් තාම එක් කළා නැහැ
प्रश्न अयान 45 कलापे मातर सिद्ध संख्या दुलाहाय කලාපයේ මුලටියන 12යි දිනියයි 10යි අකුරැස්ස 13යි සියල් මුළු ගන්න 47යි 3 කලාපයේ මාතර අනුමත 18යි සිග්න සංඛ්‍යාව 12යි පුරප්පාඩු 6යි 2 මුලටියන කලාපයේ අනුමත 19යි සිග්න සංඛ්‍යාව 12යි පුරප්පාඩු 7යි 3 කලාපයේ දිනියය අනුමත 17යි සිග්න සංඛ්‍යාව 8යි පුරප්පාඩු 9යි අකුරැස්ස 18යි අනුමත 13යි සිග්න සංඛ්‍යාව 5යි පුරප්පාඩු 4 අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන් 852 දෙනෙක් බඳවා ගැනීම සඳහා මේ වෙනුවට කටයුතු කර ඇත විවෘත පදනම් මත බඳවාගත් නිලධාරීන් මේ වෙන විට සේවාස්ත පුහුණුව ලැබමින් සිටින අතර සීමිත පදනම් හා ජේසිතාවේ හා කුසලතාවේ පදනම් මත බඳවා ගන්නා නිලධාරීන් සම්බන්ධයෙන් බඳවා ගැනීමේ ඉදිරි කටයුතු සිදු කරනු ඇත මාතර දිස්ත්‍රික්කය සඳහා ආයන්නේ 1 ඔව් ආයන්නේ 2 RKG පුංචි හේවාමිය නොම්බර 13 සද්දාතිස්ස මාවත වල්ගම මැද මාතර එතකොට 3 ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නව ව්‍යවස්ථා නව සේවා ව්‍යවස්ථාව ගැසට් පත්‍රයේ ඔක්කොම සභාගත ගන්න කරු මන්තුමනි
සභාගත කරන්න
ආ සභාගත
කරන්න සභාගත කරන්න මේ අතුරු ප්‍රශ්න රාශියක් නැහැ කරු මන්තුමනි දැන් මේ ඔබතුමාගේ සංඛ්‍යාලය කරන වල හැටියට මාතර දිස්ත්‍රික්කය ඇතුලේ පරිපාලන සේවයේ පුරප්පාඩු 32කට වැඩිය තියෙනවා මේ දීර්ඝ කාලිනව පවතින පුරප්පාඩු ඔබතුමා මේ පළාත් අධ්‍යාපන අමාත්‍යංශවල කාර්යභාරය ගැන මීට පෙරින් ප්‍රකාශ කරපු නිසා මම ගැඹුරට මේ ප්‍රශ්න කිවිදෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ගරු ඇමතුමනි දැන් ඔබතුමා කිව්වා 852ක් නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කළා තියෙනවා කියලාද කිව්වේ නැත්නම් බඳවාගෙන දැන් පුහුණුවේ ඉන්නවා කියලාද?
852ක් බඳවගෙන දැන් පුහුණුවේ ඉන්නවා ගරු කතානායකතුමනි. මේ ගරු මන්ත්‍රීතුමනි
22ක් පමණ. ඔව්. ඒ පුරප්පාඩුවත් පවතින්නේ මාතර දිස්ත්‍රික්කයේ ගරු කතානායකතුමනි. ඉතාම දුෂ්කර දෙනියාය මුලටියන වැනි කොට්ටාස අකුරස්ස වැනි කලාප කොට්ටාස වල මේ 32 තියෙන්නේ. ඒතර අපි මට දන්න තොරතුරු හැටියට දකුණු පළාතේ පමණක් පුරප්පාඩු 70කට වැඩිය තියෙනවා. දැන් අවුරුදු ගණනාවක් තිස්සේ. සමහර ඒ එකට අපේ ආණ්ඩුව තියෙන කාලේ පවා ඉඳලා මේක පවතිනවා පුළුවන්. ඒ නිසා මේ නිලධාරීන් බඳවා ගැනීමට පුහුණු කිරීමට ගන්න බු තීන්දුව අගය කරමින් ඔබතුමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ ඒ බඳ පුහුණුව ලබන නිලධාරීන් සංඛ්‍යාවට වඩා රටේම ගත්තම පුරප්පාඩු සංඛ්‍යාව වැඩි අපිට තියෙන තොරතුරු වල හැටියට මම වැඩි දාන නිවැරදි කරන්න. නමුත් මාතර දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතෙක් විදියට මම ඔබෙන් ඉල්ලීමක් කරන්නේ ඒ පුහුණුව ලැබුණු නිලධාරීන්
රාජකාරියට මුදා හැරීමේදී විශේෂයෙන් අපේ දිස්ත්‍රික්කයේ ඒ දුෂ්කරම කොට්ටාසවල තියෙන පුරප්පාඩු සියල්ලම පුරවීමට ඔබතුමා කටයුතු කරනවද කියලා.
කථානායකතුමනි, අපේ ගරු මන්තුමාගේ ප්‍රශ්නය අනුව අපේ බඳවාග ගැසට් එක යවන අවස්ථාව තිබ්බ සියලු පුරප්පාඩු සංඛ්‍යාව 852යි. එතකොට මේ වෙනකොට විවෘත විභාගයෙන් අරන් තියෙන 200 ගාණක් අරන් තියෙනවා. ඒගොල්ලෝ වසරක පුහුණුවක් ඒගොල්ලන්ට ලබා දෙනවා. දැන් පුහුණුව කරමින් යනවා. ඉතාම ශක්තිමත් පුහුණුවක්. අපි බලාපොරොත්තු වෙනවා ඌට විදේශීය පුහුණුවක් ලබා දෙන්න. එතකොට මේ ඔය සියලු පුරප්පාඩු ටික අපිට පුරවන්න පුළුවන් ගරු කථානායකතුමනි, ගරු මන්තුමනි, මෙය ඇත්ත වශයෙන්ම මේ කාලයක් තිස්සේ බඳවා නොගැනීම නිසා ඇති වූ පුරප්පාඩු. අපි ඇවිල්ලා අපි දැන් මේ 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 අර ආපු ආපු වෙලෙම මේ ටික අතර ගත්තා. අරගෙන පුරප්පාඩු ටික හොයලා ගැසට් කරලා ඒ කාල අඩු අවම වශයෙන් යන කාලේ විතරයි ගිහින් තියෙන්නේ. මේ ඒ ටික දැන් ක්‍රියාවලිය ගිහිලා දැන් බදවගෙන තියෙන්නේ. දැන් මේ සියලුම පුරප්පාඩු පුරවනවා. එතකොට මේ වසර අවසානයේ නැවතත් පුරප්පාඩු ගන්න කියලා නැවතත් අපි ගැසට් කරලා ඒ ටික බදව ගන්නවා.
මීට අදාළ නැති එක ප්‍රශ්නයක් අතුරු ප්‍රශ්නයක් විදිහට මම අහන්න ඔබතුමා එකඟද? දැන් ගරු ඇමතුමනි, දැන් අර ළඟම පාසල හොඳම පාසල ඔබතුමාගේ ව්‍යාපෘතිය යටතේ මාතර දිස්ත්‍රික්කයේ තුල මම හිතන්නේ විශාල ගොඩනැගිලි ඉදිකිරීම් රාශියක් සිද්ධ වෙනවා. නමුත් මේ වෙනකොට මම දන්න තොරතුරු වල හැටියට විශාල අර්බුදයක් මතුවලා තියෙනවා. එහි මුල්්‍ය தত্ত্বය يعني උන් ගණ මේ මේ කොණ්ඩත් කරුවන්ගේ ඉදිකරන ලබන්නන්ගේ ඒ බිල් ටික සෙටල් කරන්නට අවශ්‍ය මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොමැති නිසා පළාත් සභාවට ලැබිච්ච ඒ නිසා බොහෝ කටයුතු ඇන හිටලා තියෙනවා.
එකතුමනි, ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය තෝරා ගන්න ලැබුවේ නිර්ණායක මත අපි දුන්න යම් විධිමත් නිර්ණායක මත. අපි එය හැම කලාපෙටම සහකාර සැලසුම් අධ්‍යක්ෂවරුන්ට පැහැදිලි උපදෙස් දෙන්න ලැබුවා තෝරා ගත යුතු නිර්ණායක මොනවද කියලා. මේ නිර්ණායක මත තෝරා ගත්තා නම් සමහර පාසල් දැන් ඊයේ පෙරද අර කඩාවැටීමක් වුණා. ඒ පාසල කඩාවැටෙන්න බෑ. එතකොට නිර්ණායක මත තෝරගත්තේ පාසල් ටික අපි මේ කැබිනට් මේ 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 පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දීලා පළාත් අධ්‍යක්ෂවරු කලාප අධ්‍යක්ෂවරුත් ගෙනලා නැවත තහවුරු කිරීමක් කරනු ලැබුවා ගරු කථානායකතුමනි. මෙය මේ නිලධාරීන් තෝරගත්තත් මේ හරිද නැද්ද කියලා. ඊට පස්සේ ඒකෙදිත් යම් යම් වෙනස් ස්කීම් කරලා කැබිනට් මණ්ඩලයටත් දාලා ඒක අනුමත කරගත්ත නිර්ණායක මතේ පාසල් පාසල් 10 10න් 7000ක් තෝරගන්න ලැබුවා. මේ 7000න් පළවෙනි අදියර දෙවෙනි අදියර තුන්වෙනි අදියර වශයෙන් මේ මේ 2020 දක්වා ඉලක්ක කරලා තමයි මේ කටයුතු සිද්ධ වුණේ. එතකොට එසේ තිබියදීත් සමහර අය විසින් ඊට පරිබාහිර එවුවත් දාලා තියෙනවා. දැන් මම ඉන්ටර්නල් ඔඩිටරටත් කියලා තියෙනවා වහාම මේ ටික දෙන්න කියලා. එතකොට ඊට ඒ අනුමත කරගත්ත ප්‍රමාණය ඉක්මවා සමහර අය දාලිවරලා කටයුතු කරලා තියෙනවා සමහර පළාත් විසින්. එතකොට අපිට ඒවට මුදල් දෙන්න පුළුවන්කමක් නැහැ. දැන් අපි දෙනු ලබන්නේ දැන් අපි තීරණය කරා දැන් පළාතට තමයි මුදල් යවන්නේ. පළාතට යවද්දිත් කෙලින්ම අපි අනුමත කරපු වැඩ විශේෂයටම ගරු මන්තුමා යවන්න තීරණය කරා. මොකද ඊට පරිබාහිරව සමහර අය දාලා. දැන් අපි උදාහරණයක් විදිහට අපි තරංකාරී මිල ක්‍රමයට තමයි දාන්න කිව්වේ. සමහර අය එහෙම නොදාන්න කියලා ඒවටත් අපි විරුද්ධව නැවතුවා ඒක. එතකොට මේ 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 ගැටලුව ඇති. හැබැයි පොඩි ප්‍රමාදයක් වුණා නෑ කියන්නේ ඔබතුමා කියන එක හරි. හැබැයි ඒක අපි දැන් මොකද අපිට අර හරියට ඒ බිල්ස් ටික එන්න ඕනේ. ඒ හරියට මේ වසර මුලදී ඔක්කොම දෙන්නේ නැහැ. නමුත් වසර මුලදී අපි සෑහෙන ඒ ඉල්ලපු ඇඩ්වාන්ස් දීලා තියෙනවා. එතකොට මේ අර පොඩි ඩිලේ එකක් ඇති. නමුත් අර ඕක වෙලා තියෙන්නේ සමහර පළාත් සභාව විසින් වැඩිපුර දාලා එතකොට යවන සල්ලි ප්‍රමාණය මදි වෙනවා. එතකොට අර ඒක නොගැලපීමක් තියෙනවා ගරු මන්තුමනි. ඒකයි උතන උනේ.
හොඳයි. හරි. හරි.
බොමිසුදේ.
ගරු බුද්ධික පතිරමැතිතුමා, ගරු අග්‍රමාත්‍යම සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු ඇමතිතුමා ඇසීමට අපි වෙලාව ඉක්මවලා තියෙන එක තමයි ගමනා කරලා අවධානය යොමු කරන්න.
මම හිතන්නේ කල් ගන්නව ඒක නෑ.
නැද්ද?
නෑ.
කල් ගන්නව?
ප්‍රශ්නේ තියෙනවා එතුමාට කල් ඉල්ලනවා.
ඇයි?
තියෙනවනම් දෙන්න.
දෙනවා තියෙනවා.
මං හිතුවා. ඒක මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාව නමින් සම්මන්ත්‍රණ ශාලාවක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් හම්බන්තොට ඉදිකොට නොමැත. එහෙත් මාගම්පුර මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව නමින් සම්මන්ත්‍රණ ශාලාවක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් හම්බන්තොට ඉදිකර ඇත. එම ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 3868ක් වැය කර ඇත. ආ2 කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය කොයිකා වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 20ක ණය මුදලක් ලබාගෙන ඇත. ඉතිරි මුදල භාණ්ඩාගාරය විසින් ලබා දී ඇත. ආ3 2015 ජනවාරි පළවෙනිදා සිට 2016 දෙසැම්බර් 31 දින දක්වා මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව උපයාගත් ආදායම රුපියල් මිලියන 8.35යි. ආ 4 නාගරික සංවර්ධන අධිකාරිය. ආ 1 නැත. ආ 2 අදාළ නොවේ. ඈ අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මම දැනගන්නට කැමති මේ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය තුළ ඔබතුමාට ඍජුව උත්තරයක් දෙන්න බැරි වෙයි. මේ මේට අමතර තවත් ගොඩනැගිලි හැදීමේ සැලැස්මක් තියෙනවද?
ඒක අදාළ අමාත්‍යාංශයට යොමු කරලා පිළිතුරක් දෙන්න පුළුවන් වෙයි.
හොඳයි, දෙවෙනි ප්‍රශ්නේ.
ගරු කථානායකතුමනි, මේ අනිකුත් කාරණාත් මේ වගේම ඍජුවම අහන්න ඕන කාරණා. මම ඒක වෙනම ප්‍රශ්නයක් විදිහට දාන්න හේතුව මොකද?
ඔබතුමා කිව්වොත් එතුමා
සංවිධායකතුමාගෙන් පැහැදිලි පිළිතුරක් මේ වෙලාවේ ගන්න බැරි වෙන හින්දා.
හොඳයි. ගරු පද්ම විදේශාන්ත ගුණසේකර මැතිතුමා,
ගරු කථානායක
නගර සැලසුමා ජල සම්බන්ධ ඇමැතිතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, අයන 1 1983 වර්ෂයේ වන විට මඩකලපුව දිස්ත්‍රික්කය තුල ජාතික ජල සම්පාදන හා ජලාපවන මණ්ඩලය මගින් පිරිසිදු පානීය ජලය සපයා තිබු නිවාස සංඛ්‍යාව 700ක් වේ. අයන 2 2017 පෙබරවාරි මාස වන විට පිරිසිදු පානීය ජලය සපයා ඇති නිවාස සංඛ්‍යාව 39739ක් වේ. 3 1983 සිට 2010 වර්ෂය සඳහා රජය විසින් වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 54.6ක් වේ. 4 2010 සිට 2015 වර්ෂයන්ට අදාළව රුපියල් මිලියන 9334.6ක් ආසියානු සංවර්ධන බැංකු 4 වන ව්‍යාපෘති යටතේ ලබා දී ඇත. 5 1975 වර්ෂයේ දක්වා ජල සැපයුම නඩත්තු කරන ලද්දේ මඩකලපුව හා කාත්තන්කුඩි නගර සභාව මගිනි. ඉන්පසු 1976 දී ජල සම්පාදන මණ්ඩලය මෙම ජල යෝජනා ක්‍රම දෙක පවරා ගන්නා ලදී. 1983 වර්ෂයේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ නගර සභා බල ප්‍රදේශයේ ජල සැපයුම් 200ක් හා දිස්ත්‍රික් රෝහල්ද ඇතුළත්ව ජල සැපයුම් 500ක් පමණ ලබා දී තිබුණි. 1990 වර්ෂයේදී මෙම ජල යෝජනා ක්‍රම දෙකෙහි වැඩි දියුණු කරන ලද අතර එමගින් නව භූගත නළලින් දෙකක් ඌරණි සහ කොකුවිල් ප්‍රදේශයේ ඉදිකරන ලදී. 2005 වර්ෂයේදී සුනාමි ව්‍යසනයෙන් පසු රාජ්‍ය නොවන සංවිධාන මගින් මෙම ප්‍රදේශවල පැරණි චීන චට්ටි සහ ඇස්බෙස්ටස් ජලනල ඉවත් කර අලුතින් ජලනල එලීම සිදු කරන ලදී. 2008 වර්ෂයේදී ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ආරම්භ කරන ලද ජල සැපයුම් ව්‍යාපෘතිය 2011 වර්ෂයේදී අවසන් කරන ලදී. එම ව්‍යාපෘතිය මගින් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 5ක් ආවරණය කරන ලදී. එම ව්‍යාපෘතියට සමගාමීව 2006 වර්ෂයේ සිට ක්‍රියාත්මක කල්ලාර් සහ කළුවාංචිකුඩි ජල සැපයුම් ව්‍යාපෘති 2008 හා 2011 වර්ෂවලදී නිම කරන ලදී. ඒ සඳහා ස්ටාර්ට් සහ හෙල්විටා සමාගම් මුල්‍ය දායකත්වය සපයන ලදී. 2017 වර්ෂයේ පෙබරවාරි මස වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 14න් 8ක් ආවරණය කර ජනගහනයේ 102,000ක් සඳහා පිරිසිදු පානීය ජලය ලබා දී ඇත. ඒ අනුව 40,000කට ආසන්න ගෘහස්ථ ජල සැපයුම් ප්‍රමාණයක් ලබා දී ඇත. ආ අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මගේ අතුරු ප්‍රශ්නේ තමයි ඔබතුමිය සෑහෙන විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කර ඒ සම්බන්ධ ස්තුතියි. මගේ ප්‍රශ්නේ තමයි 2015 වසරේ සහ 2010 ඔබතුමිය කියව 2017 වෙනකොට අවසන් වීමට නිමිත ව්‍යාපෘතියක් ගැන. එතකොට මේ ව්‍යාපෘතිය ගිවිසුම් අත්සන් කරන ලද්දේ කුමන වර්ෂයේද? ඒ සමස්ත ප්‍රතිපාදන හා ඒ ව්‍යාපෘතිය නිමවීමට නියමිතව තිබෙන්නේ 2017 වසරද නැත්නම් තවත් ඉදිරියට යන ව්‍යාපෘතියක්ද?
2010 ඉඳලා 2015 තමයි ආසියානු සංවර්ධන බැංකු 4 හතර වන ව්‍යාපෘති යටතේ ලබා දීලා තියෙන්නේ අර මිලියන 9334.6ක්. නෑ 2017 පෙබරවාරි වෙනකොට මඩකලපු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 14න් 8ක ජනගහනය ආවරණය කරලා 102,000ක ජනගහනයකට පානීය ජලය දීලා තියෙනවා. එතකොට කල්ලාර් සහ කළුවාංචිකුඩි ජල සැපයුම් 2008 සහ 2011 වර්ෂවලදී නිම කරලා තියෙනවා.
හොඳයි, ඊළඟ ප්‍රශ්නයක්.
මං ඒ අතුරු ප්‍රශ්නේ අහන්නේ, ඒ කියන්නේ 2017 වෙනකොට ඒ ලබා දුන්නේ 2010 ආරම්භ කරපු ව්‍යාපෘතියෙන්ද?
දෙදස් දහය ඉඳලා දෙදස් පහළව වර්ෂයන් අතරතුර ආසියන් සංවර්ධන බැංකුවලින් ව්‍යාපෘති යටතේ ප්‍රතිපාදන වෙන් කරලා මේ 2017 වර්ෂයේ ලබා දීපු ජල සැපයුම් ගණන තමයි මේ සඳහන් වුණේ 2016 17 අලුත් ව්‍යාපෘතියක් ගැන ඔබතුමා ප්‍රශ්නයක් අහලා තිබුණෙත් නැහැ පිළිතුරේ සඳහන් වෙන්නෙත් නැහැ ඔබතුමා අහලා තියෙන ප්‍රශ්නෙට අදාළව පිළිතුරු ටික තමයි
දීලා තියෙන්නේ මගේ අතුරු ප්‍රශ්නේ තමයි 2015 මේ ආණ්ඩුව ආවට පස්සේ ජනවාරි මාසේ 8 වෙනිදා මේ දිස්ත්‍රික්කයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ මේ වෙනකොට 2017 වෙනකම් ඔබතුමාන්ලගේ රජය ඔබතුමීලාගේ රජයේ විසින් ආරම්භ කරන ලද ඒ වර්ෂයන් සඳහා ඒ ප්‍රදේශයේ ජල ව්‍යාපෘති ඇති කිරීම සඳහා වෙන්කරද ප්‍රතිපාදන හා කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද කියන එක මගේ ප්‍රශ්නය.
ඒ සඳහා අවශ්‍ය කරන විස්තර මම ලබා දෙන්න මොකද මේ ඔබතුමා අහලා තියෙන ප්‍රශ්නය සඳහා වෙලා නැහැ අලුත් ව්‍යාපෘති සම්බන්ධව. ඔව්.
තුන්වෙනි ප්‍රශ්නය.
සංඛ්‍යාත්මක කියන්න බැරි වුණා එවැනි ව්‍යාපෘති 2015 16 17 තිබෙනවද? දල වශයෙන් එහෙම කියන්න පුළුවන්ද වියා අලුතින් පටන් ගත්තද නැද්ද කියන එක
මඩකලපුව දිස්ත්‍රික්කය ගැන විශේෂයෙන් කියන්න බෑ නමුත් ලංකාව පුරා ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා මොකද දැන් වෙනකොට ජල සම්පාදන මණ්ඩලය මගින් 147.7 කමේ අලුත්ම මේ මහ බැංකු වාර්තාවේ තියෙන 147.7 ජනගහණයට පානීය ජලය ලබා දෙනවා 2020 වෙනකොට 160ක් දක්වාය වැඩි දියුණු කරන්න තමයි මේ රජයේ අරමුණ එනිසා රටපුරා ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා විශේෂයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ සම්බන්ධව අවශ්‍ය නම් ඔබතුමා වෙනම ප්‍රශ්නයක් අහන්න සවිස්තරාත්මකව දෙන්න පුළුවන්.
හොඳයි බොහොම ස්තුතියි ගරුතුමා. ඔව් අපි ඊළඟට ගරු බුද්ධික පතිරණ මහත්මයා මහානගර බස්නාහිර සංවර්ධන මහත්මයාගේ ඇසීමට
ආයක නාගරික සංවර්ධන අධිකාරියේ කෙටුම්පත් සංවර්ධන සැලැස්ම සකස් කර ඇත. ඉඩම් ගොඩ කිරීම සංවර්ධන කිරීමේ සංස්ථාව එක ඉහළගම පිහිටි පොල්ගහ වැව සංවර්ධනය සහ පාරිසරික සංවර්ධනයේ රුපියල් මිලියන 150 ඇසමෙන්තු සකස් කර ව්‍යාපෘති දෙවන අදියර ආරම්භ කර ඇත. මීට අමතරව කළුවය ගංවතුර පාලනය සහ පාරිසරික සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් අත්පත් කර ගැනීම කටයුතු කරගෙන යන ලබන අතර ඉඩම් අත්පත් ගැනීම අවසන් කරන ලද ජල ප්‍රවාහන වැඩිදිනේ කටයුතු සිදු කරනු ලබයි. දෙක නාගරික සංවර්ධන අධිකාරිය ව්‍යාපෘති ප්‍රමුඛතා ව්‍යාපෘති සඳහා ඇසමෙන්තු සකස් කරමින් පවතී. ඉඩම් ගොඩ කිරීම සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය පොල්ගහ වැව සංවර්ධන කිරීම සඳහා පාරිසරික සංවර්ධන සඳහා 2017 වෙනුවෙන් රුපියල් මිලියන 50ක් භාණ්ඩාගාරය අනුමත කර ඇත. කළුවේ ගංවතුර පාලනය සඳහා පාරිසරික සංවර්ධන ව්‍යාපෘති සඳහා 2017 මිලියන 50ක් භාණ්ඩාගාරය අනුමත කර ඇත. තුන සංවර්ධන කටයුතු ආරම්භ කරන ලද දිනයන් ඉඩම් ගොඩ කිරීම සංවර්ධන කිරීමේ සංස්ථාව වැසි ජල පද්ධතිය සංවර්ධනය කිරීම කටයුතු දැනටමත් ආරම්භ කර ඇත. මධ්‍යම ප්‍රාන්තික නිවාස ව්‍යාපෘති ඉඩම් සංවර්ධනය අවසන් කර ඇති අතර ආයෝජකයන් හඳුනා ගැනීම සිදුවමින් පවතී. ආ1 නගර සංවර්ධනය සඳහා අදාළ අංගයන් විශාල ප්‍රමාණයක් තියෙන මම ඒක සභාගත කරනවා. 2 ඉඩම් ගොඩ කිරීම සංවර්ධන කිරීමේ සංස්ථාව නිවාස ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් පත්‍රිකා සකස් කරමින් පවතී. ජල ප්‍රවාහන පද්ධතිය ක්‍රියාත්මක කරමින් පවතී. වැවහැරීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී. 3 බහුමහල් සාප්පු සංකීර්ණ දුම්රිය ස්ථානයේ සාප්පු සංකීර්ණ යාකිරණ මගී පාලම සංවර්ධන ව්‍යාපෘති 2018 වර්ෂය ආරම්භ කිරීමට යෝජිතේ අනෙකුත් ව්‍යාපෘති ඊට සමගාමීව ආරම්භ කිරීමට කටයුතු කරමින් පවතී. අදාල් නැත.
කථානායකතුමනි මගේ පළවෙනි ප්‍රශ්නය සාමාන්‍ය සුළු වර්ෂාවකට වුණත් රාගම නගරය ප්‍රධාන වශයෙන් ජලයෙන් යටවෙන්නට හේතුවක් තමයි වැසි ජලය සහ වැඩි ජලය තැන්පත් කිරීමට ස්ථානයක් නොමැතිකම. එතකොට මේ පොල්ගහ වැව ඉහළගම පොල්ගහ වැව ඇත්තට මේ සඳහා හොඳ ජලමූලාශ්‍රයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඒ ජලය තැන්පත් කරගන්න. නමුත් ඔබතුමා සඳහන් කරපු පොල්ගහ වැවේ සංවර්ධන කටයුතු මේ වෙනකොට නැතර වෙලා තියෙනවා. ඒකට හේතුව වැව අනවසරයෙන් අල්ලගත් අය කරන බලපෑම්. මේ සම්බන්ධයෙන් මොකද ගන්න ක්‍රියාමාර්ග?
ඊට පස්සෙම අපි ගිය වර්ෂයේ මේ ව්‍යාපෘතිය ප්‍රතිපාදන මුදල් යොදලා අපි ආරම්භ කළා. සුළු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් පමණයි අපි සැලසුම් කරලා ආරම්භ කළේ. නමුත් ඒකේ විශේෂයෙන්ම ව්‍යායාම මන්තිරුවක් වැනි උද්‍යානයක් ඒකේ අවශ්‍යතාවයේ ප්‍රදේශවාසීන් ඒ ප්‍රදේශයේ මහජන නියුතුන් ඉල්ලීම් කළා. ඒ අනුව ඒ සැලසුම් සකස් කරමින් පවතිනවා. ඒ වගේම මේ අනවසර ඉවත් කිරීම සඳහා අවශ්‍ය මේ වන විට මූලික කටයුතු ආරම්භ කරලා තිබෙනවා.
තනාගතුනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ඒ දැන් වැවට අයිති භූමියේ සමහර ස්ථිර ගොඩනැගිලි පවා ඉදි වෙලා තියෙනවා. සමහර අය ඒ භූමිය ගොඩ කළා ගස් හිටවල තියෙනවා පොල් ගස් තැඹිලි ගස් පවා හිටවල තියෙනවා. සමහර අය කංකුම් වෙනත් වගාවන් සිදු කරනවා මේ වැවේ ගොඩ වෙච්ච ප්‍රදේශය. හරියට බැලුවොත් වැව සහ වැවේ රක්ෂිතය. වැව වගේම වැදගත් කාරණයක් තමයි වැව රක්ෂිතය. ඒ වැවත් වැව රක්ෂිතයත් මුදා ගැනීමේ කටයුතු කොපමණ කාලෙකින් නිමා කරගන්න පුළුවන් දනවසර අල්ලගත්ත පුද්ගලයන්ගෙන් සහ මේ සංවර්ධන කටයුතු ආරම්භ කරන්න තව කොච්චර කල්යයිද? දැන් මේ අවුරුද්දේ දැන්ට මුකුත්ම වෙන්නේ නැහැ. වැවේ නිකන් අර ගොඩ දාපු හරිය තාපෞ මේ තනකොළ සහ වෙනත් ඔය පන් වර්ග යලි වැවිලා ආයි කැලේ වෙලා තියෙන්නේ.
ගරු ඇමතුමා.
අද වෙනකොට තත්ත්වය.
මේ ව්‍යාපෘතියේ සඳහා අදාළ මැනීම් කටයුතු සිදු කරලා තිබෙනවා. මැනීම් කටයුතු සිදු කළායින් පස්සේ තමයි ඔබතුමා ඔය කියන අනවසර සියලුම දේවල් වාර්තා වුණේ. ඒ මැනීම් කටයුතු වල ප්‍රතිඵලයක් විදිහට හඳුනාගත්තු සියලුම ඒ දෑ ඉවත් කිරීම සඳහා කටයුතු ආරම්භ කරලා තිබෙනවා. අපි ගිය අවුරුද්දේ මේකේ ඉදිකිරීම කටයුතු ආරම්භ කළා පෙර පරිදි. මේ අවුරුද්දෙත් මිලියන 50ක මුදලක් වෙන් වෙලා තිබෙනවා. අපි නැවත ඉදිකිරීම කටයුතු ආරම්භ කරන කටයුතු කරනවා.
මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමනි, ඇත්තටම ගිය අවුරුද්දේ මිලියන 2ක් කුෂ්කර්ම අමාත්‍යංශයෙන් ලබා දුන්නම මිලියන 2 වගේ කීප ගුණයක වැඩ කටයුත්තක් ගිය අවුරුද්දේ කෙරිලා තියෙනවා. ඇත්තටම ඒක ඔබතුමාගේ අමාත්‍යංශයෙන් තමයි ඉතුරු බරපැන්න දාලා තිබුණේ. දැන් මේ අවුරුද්දේ වෙලා තියෙන මුදලක් වෙන් කරත් ඒ සඳහා පාවිච්චි කරන යන්ත්‍ර සූත්‍ර ඉතා සුළු ප්‍රමාණයක් තියෙන. ඒ යන්ත්‍ර සූත්‍ර මේ මුතුරාජවෙල ප්‍රදේශයට ගෙනිච්ච අය, ඇඹිලි පිටියට ගෙනිච්ච අය කියලා තමයි ප්‍රමාද වෙන්නේ. ඒ නිසා ඔබතුමා විශේෂ අවධානයක් යොමු කළා ඒ નિયમિત මේ ස්ථානෙට ගැලපෙන යන්ත්‍ර සූත්‍ර කඩිනමින් මේ ස්ථානෙට යොමු කළා. ඉදිරි මාස කීපෙ මොකද වැස්ස පටන් ගත්තොත් මේක කරන්න බෑ. වැව එහෙම වුණොත් හිස් කරන්න වෙනවා. ඒක ඛේදවාචකයක්. ඒ නිසා මේ පායන සමය නැත්තම් මේ නියං සමය ප්‍රයෝජනයට අරගෙන ඒ කටයුත්ත කඩිනමින් ආරම්භ කරන්න ඔබතුමා හොයලා බලන්න සහ ඒ අවශ්‍ය මඟ පෙන්වීම දෙන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. හොඳයි. බොහොම ස්තුතියි දේවන වාටය. ප්‍රශ්න අංක 5 ගරු සල්මන් මැතිතුමා ප්‍රශ්න.
එතුමා වෙනුවෙන් මම ප්‍රශ්න අහනවා.
සභාගත කර.
හොඳයි. ඊළඟට ප්‍රශ්න 10. 10 සල්ම ගරු සල්මන් මැතිතුමා.
එතුමා වෙනුවෙන් මම ප්‍රශ්න අහනවා.
සභාගත කර.
සභාගත කරන්න. හොඳයි.